ਮੇਰਾ ਸ਼ਨਾਵ ਪੀੜਾ ਦਾ ਵਿਸ਼ੇਸ਼ ਮਾ ਵੜ ਸਦਾ ਨਾ ਮੇਰਾ ਸੁਣ ਤੇ ਵੀ ਸੁਣ ਦੇ ਸੁਣਾ ਸੋਮੀ ਵਾਂ ਸੇਟ ਧਰਮ ਦੇਸ਼ਨਾ ਕਰੀਮਟ ਆਰਾਧਨਾ ਕਰਨਟ ਆਚਾਰਯ ਦੀਪਾਲ ਸਰਨਾਇਕ ਮਹਤਾਟ ਆਰਾਧਨਾ ਤਹਿਤ ਪੱਟਿਯ ਪੂਜਾ ਕਰ ਸੋਮੀ ਵਾਂ ਸੇਟ ਧਰਮ ਦੇਸ਼ਨਾ ਸੰਧਾ ਆਰਾਧਨਾ ਕਰਨ
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
වැඩම අවදාළ මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් ඊටත් එහා ගොසින් මහා කල්ප අසංඛේය ගණන් තා දුෂ්කර ලෙස පාරමී ධර්ම පූර්ණය කොට අවබෝධ කළ සත්‍යයට කියනවා අපි ආර්ය සත්‍ය කියලා. ආර්ය සත්‍ය කියන එකේ තේරුම තමයි කිසිම ආකාරයකින් වෙනස් නොවන සත්‍ය කියන එක. ඒ ආර්ය සත්‍ය මොනම ක්‍රමයකින්වත් සහේතුකව සකාරණව වැරදි කියලා ඔප්පු කරන්නට බෑ. ඒ සත්‍යාවබෝධය තමයි බුදුරජාණන් වහන්සේ සිදු කරපු විශේෂම දේ. අනතුරුව ඒ සත්‍ය ලෝක සත්‍යයට දේශනා කරන්නට යෙදුණා. උන්වහන්සේගේ අනුගාමික පිරිස විසින් සිදු කරන්නේ මේ සත්‍ය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම. බුද්ධ ආගම, බුද්ධ ධර්මය නැත්නම් බුද්ධ දේශනාව අනුගමනය කිරීමේ මූලික ඉලක්කය, මූලික පරමාර්ථය තමයි සත්‍ය අවබෝධය. සත්‍ය කියන්නේ ලෝකේ ක්‍රියාත්මක වෙන සැබෑ නියාම ධර්මය හෝ පවතින දේවල්. මේක අවබෝධ කර ගැනීම තමයි අපේ ඉලක්කය. සත්‍ය අවබෝධ කරගත්ත කෙනා ඥානවන්තයෙක්නේ, බුද්ධිවන්තයෙක්නේ. එනිසායි ඥානයට, බුද්ධියට පැමිණීම තමයි අප විසින් සිද්ධ කරන්නට ඕනේ. බුද්ධියකට, ඥානයකට, අවබෝධයකට පැමිණෙනකොට මතක තියාගන්න කරුණු දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි අපිට යම් දැනුමක්, නුවණක්, තේරුම් ගැනීමක් ලැබෙනවා. ඒ වගේම ඒ අවබෝධය තුළින් අපේ ජීවිතය පරිවර්තනය වීමක් සිදු වෙනවා. මේ දෙකම පරිපූර්ණ වුණාම තමයි සත්‍යාවබෝධය වුණා කියලා කියන්නේ. මම සරල උදාහරණයක් ගන්නම්. සාමාන්‍යයෙන් ලෝකේ වෛද්‍යවරු කියන දෙයක් තමයි මද්ද්‍රව්‍ය මත්පැන් කියන එක ශරීරයට අහිතකරයි කියලා. මං හිතන්නේ ගොඩාක් අය ලෝකේ එක දන්නවා. දුම් වැටි කියන එක අහිතකරයි කියලා අපි දන්නවා. නමුත් ඒක දැනගැනීමයි ඒක සිතට කාවැදිලා තේරිලා අපි ඒකෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීමයි කියන එක ගත්තම එතන තියෙනවා තව උසස් අවබෝධයක්. තේරෙන බව හරි. නමුත් ආසාව එනකොට මම ඒ තේරුම පැත්තකින් තියලා ඒ වැරදි වැඩේ සිද්ධ කරනවා. දැන් අපි උදාහරණයකට මත්පැටි දුම්පානය ගැන ඔක්කොම තොරතුරු ටික දන්නවා, ඒක අහිතකරයි කියලා. කවුරු හරි කෙනෙක් හැබැයි ඒ දැනුම තියාගෙන එයාට පාවිච්චි කරනවා. එතකොට අපි කවුන්සලින් කරා නැත්තම් මද්‍රව්‍ය නිවාරණ මත්පැන් නිවාරණ උපදේශන මේකකට ගේනකොට කවුරු හරි උපදෙස් ගන්නකොට අපි වැඩි අවධානය දෙන්නේ දැනුම තියෙන කෙනාද නැත්තම් තිබිලා ඒකෙනුත් වැලකිලා ඒකෙන් ප්‍රයෝජන ප්‍රතිඵල ලබන කෙනාද? පළවෙනියද දෙවෙනියද? දෙවෙනියා. මොකද අපිට තේරෙනවා ඒක තේරුම් ගත්තට පළවෙනි කෙනාගේ ජීවිත පරිවර්තනයක් වෙලා නැහැ. දෙවෙනි කෙනා ඒක තමන් තුළින්ම අත්දකිනවා. ඒකේ ප්‍රයෝජන අත්දකින කෙනෙක්. එතකොට තමයි දැනුම නුවණ පරිපූර්ණ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න සත්‍යාබෝධය සිද්ධ කරනකොට ඒක සුතමය වශයෙන් තේරුම් ගැනීම අවබෝධ කිරීම විතරක් නෙවෙයි, ඒ තුළ ජීවිතය පරිවර්තනය වීම කියන එකත් වැදගත්. ඒ නිසා මතක තියාගන්න සම්මා සම්බුද්ධ ගුණය බුදුහාමුදුරුවන්ගේ වික්‍රම දෙකකට විස්තර කරනවා. තථාගතයන් වහන්සේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධයි, දුක්ඛ සමුදයාරය සත්‍ය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධයි, නිරෝධාරය සත්‍ය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධයි, මාර්ගාරය සත්‍ය අවබෝධ කරගැවින් සම්මා සම්බුද්ධයි. පරිඥා කෘත්‍ය වශයෙන් ඒ තියෙන ස්වභාව ලක්ෂණ වශයෙන් ඒ හතරම උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ නිසා සම්මා සම්බුද්ධ තනියම සර්ව සම්පූර්ණයි. ඊළඟ එක මොකද්ද? තථාගතයන් වහන්සේ දුක්ඛය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධයි, සමුදය මොකද්ද? ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ. වෙනස තේරුණා? පළවෙනි එකේ තිබුණේ සමුදය කියලා කියන්නේ දුකේ හේතුව අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධයි. දෙවෙනි ක්‍රමේදී දුකේ හේතුව දුකට හේතු වන එක තියාගන්න සුදුසු නැහැ නේ. ඒක මොකද්ද කරන්නට? ඉවත් කරන්නට එපයි. ඒ ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධයි. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ බැවින් සම්මා සම්බුද්ධයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද්ද? වැඩූ බැවින් භාවිත කළ බැවින් සම්මා සම්බුද්ධයි. එනිසා මතක තියාගන්න සත්‍යාබෝධය කියනකොට ඒක ඉගෙනගෙන සුතමය චින්තාමය වශයෙන් තේරුම් ගැනීම එකක්. ඒක අවශ්‍යයි. ඒකට තමයි බණ අහන්නේ. ඒකට තමයි අභිධර්ම පන්ති යන්නේ. ඒකට තමයි ඉගෙන ගන්න. ඒ වගේම ඒ ආභෝධය තුළින් සමුදය ප්‍රහාණය කොට දුක්ඛ නිරෝධය අධිගමණය කොට මාර්ගයේ වඩා තිබීමත් වැදගත් වෙනවා. එනිසා සත්‍යාබෝධය කියන තැන්වල අපිට එන්නේ සාමාන්‍යයෙන් අවබෝධ කරනවා කියන්නේ තේරුම් ගන්නවා කියන එක. තේරුම් ගැනීම තුළ දුරුකල යුතු දේ දුරු වෙන්නට ඕනේ, සාක්ෂාත් කළ යුතු දේ ලබාගත යුතු දේ ලබා ගන්නට ඕනේ, වඩාගත යුතු දේ වැඩිලා තියෙන්නට ඕනේ. එතකොට තමයි ඒ අවබෝධය පරිපූර්ණයි කියලා අපි අවබෝධ තේරුම් ගන්න. ඒ නිසා සත්‍යාබෝධය සඳහා තමයි ඔබ මම හැමදෙනාම මේ කැප වෙලා ඉන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් මහානවන්නේත් මොකටද? සත්‍යාබෝධයට. ආර්ය සත්‍යාබෝධයට. බුදුරජාණන් වහන්සේව ගිහියන් සරණ යන්නේ කවරකටද? ආර්ය සත්‍යාබෝධ. මේ භවයේ හෝ කවදා හෝ. ඒ පාරේ අපි යන්නේ. හැබැයි මතක තියාගන්න සත්‍යාබෝධය යනු කරුණු කාරණා තේරුම් ගැනීම පමණක් නොයි. ඒ කරුණු කාරණා අවබෝධ කර ගැනීම තුළ තමන්ගේ මා සරල වචනෙන් කියවොත් ජීවිත පරිවර්තනයක් වෙන්නට ඕනේ, කෙලෙස් ටික දුරු වෙන්නට ඕනේ, නිවන සාක්ෂාත් කරන්නට ඕනේ, අධිගමණය කරන්නට ඕනේ, මාර්ගයේ වැඩිලා තියෙන්නට ඕනේ. සමි සත්‍යාවබෝධය කියන ගමනේදී ඉගෙන ගැනීම පළවෙනි එක, ඉගෙනගත් දෙය ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගෙන ජීවිත පරිවර්තනය දෙවෙනි පියවර. ඒකට තමයි භාවනා කරනවා කියලා කියන්නේ, ප්‍රතිපත්ති පුරනවා කියලා කියන්නේ. පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා සද්ධර්ම තුනක් තියෙන එකයි. දැන් අපි බලන්නට ඕනේ මොකද්ද මේ බුදුහාමුදුරෝ දේශනා කරපු, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය සත්‍ය මොකද්ද අපි අවබෝධ කරන්න යන්නේ? ඒ ආවෝද කිරීමේ ප්‍රයෝජන මොකද්ද? ඒ ආවෝද කිරීමේ මාර්ගය මොකද්ද? ඒ සඳහා අපි අනුගමනය කළ යුත්තේ කවරක්ද? මේක තේරුම් ගන්නට ඕන සලව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මූලිකම ලක්ෂණ අපේ මුලින් කතා කරපු වේදක මහත්තයා ඒක මම හොඳට අහන් හිටියේ ලස්සනට පැහැදිලි කරා කරුණ. මුලින්ම අපි දැනගන්නට ඕන කරුණ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රධානම සිද්ධාන්තයක්. සිද්ධාන්තය කියන්නත් පුළුවන් සිද්ධාන්තයක් කියලා අපි කියමු. මැරුණට පස්සේ නැවත උපදිනවා කියන එක. මැරිලා උපදින්නේ නැතිනම් අමුතු ධර්මයක් ඕනේද? නෑ. ඉතින් හොඳට කාලා බීලා විනෝද වෙලා ඉන්න කාලේ අපි කියන ජොලිය ඉඳලා මේක ආහාර කරලා දාන්න. මැරිලා උපදිනවා නම් ඒත් කමක් නෑ. මොන හරි නියාමයකට නියතියකට යටත් වෙලා නම් මක්කලී ගෝසාල කිව්වා වගේ අපිට මොනවත් කරන්න බෑ. ඉස්සල්ලාම නිරේ දුර්වල තැන්වල ඉපදිලා ටික ටික දියුණු වෙලා අන්තිමට ගිහලා ආජීවකේ පරිවිලා නිවනේ සස දුකෙන් මිදෙනවා කොහොමද? ඒත් ගැටලුවක් නෑ. ඒක අපේ out of control එක ඊබේ වෙන දෙයක්. නියතවාදය. හැබැයි මේ මැරිලා උපදින එක වෙන්නේ යම් කිසි නියාමයකට අනුව. ඒ කියන්නේ හේතුවක් අනුව, හේතුවකට අනුව. සහ ඊළඟ එක තමයි මේ මැරිලා මැරිලා උපදින උපදින වාරයක් පාසා උපදින වාරයක් පාසා නැවත නැවත මැරෙන්නට නියමිතයි. උන් තව ප්‍රශ්නය. මේ ජීවිතේ මැරිලා ගිහිල්ලා සදාතනික ස්වර්ගයක භවයක උප්පත්තිය ලැබුවා නම් එතනොත් කතා ප්‍රශ්නයක් නෑ. එහෙනම් අපි අහවල් තැනට ගියා, එතනින් වැඩේ ඉවරයි. එහෙම නෙවෙයි. ඒ අලුතින් උපදින භවයේදී අපි නැවත මිය යනවා නම්, එතනින් මැරිලා ආපහු උපදිනවා නම්, ඔය සමහර දේශනා තියෙනවා මැරි මැරි ගිහිල්ලා එක භවයකට ආව එතනින් එහා මැරුණාට පස්සේ ඉවරයි කතාව. එතකොටත් හරි. නෑ එතනට යාගන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රධාන සිද්ධාන්තය තමයි අපි මිය යනවා, මිය යනකොට උපදිනවා, නැවතේ භවයෙන් මිය යනවා, ඒකෙන් නැවත උපදිනවා, නැවත මිය යනවා, ඒකෙන් උපදිනවා. මේක දිගින් දිගට දිගින් දිගට ගමන් කරනවා. මේකේ අවසානයක් නැති වෙනවා. මැරිලා උපදින්නට හේතුවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්ලේශ ධර්ම. කෙලිස් කෙලිස් ඇතිව මිය යන සත්වයා නැවත උපදිනවා. නැවත කෙලිස් සහිතව මිය ගියොත් නැවත උපදිනවා. මේ විදිහට දිගින් දිගට දිගින් දිගට මරණෝත්පත්ති වශයෙන් මේ ගමන සිද්ධ වෙනවා. මේක සිද්ධාර්ථ ගෞතමයන්ට ලොකු ගැටලුවක් වුණා. ඒක සමහරට අපිට එක පාට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිටත් යම් ගැටලුවක් තියෙන නිසා තමයි මේ ඇවිල්ලා බණටි ගහන්නේ. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ට මේක ගැටලුවක්. කොතනදී ගැටලුව මතුවන්නේ? උන්වහන්සේට තිබුණේ අපි ඕන කෙනෙක් ප්‍රාර්ථනා කරන ජීවිතයක්. මොකද මේ ජීවිතේ පළවෙනි එක රාජ කුමාරයෙක්. ඔටුන්නයි මේ රාජ කුමාරයා. දෙවෙනි එක මුළු සමාජයේම ප්‍රිය කරන රාජ කුමාරයෙක්. සාප කරන කෙනෙක් නෙවෙයි. බලන් ඉන්නේ රජකම දෙන කන්තරත. සමාජය හරි කැමති සිද්ධාර්ථ ගෞතමයන්ට. ඊට පස්සේ ඒ ඔක්කොමටම හරියන්න තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය, රූප ස්වභාව, මහා පුරුෂ ලක්ෂණයක්, ශරීර ශක්තිය, පරිවාර සම්පත්තිය, ඒ වගේම තමන්ට තාම සුදුසු ගැළපෙන ප්‍රධාන බිරිඳක්. බිරිඳට ගොඩක් හිටියක් බිරිඳක්. සතර මහා නිධානය, තාත්තගෙන් ලැබිච්ච දායාදය, ඉරුතු තුනට මාලිගා තුනයි. කිසිදු අඩුවක් නැහැ ජීවිතේ. අහවල් දේ අඩුයි කියන්න බෑ. කොටින්ම කියනවා නම් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම අපිට නම් තියෙන අපේ රූපේනේ නහය වෙනස් වෙනවා. හොඳයි මූණ ටිකක් වහින් හිතනවා. නෑ ඒක දෙන්නේ මේ රූපේ කොයි යතින් බැලුවත් ඒක පරිපූර්ණයි, පර්ෆෙක්ට්. පුබ්බේ නිවාසානුසුති ඥානේ පෙර භවයන් බලපු ස්වාමීන් වහන්සේ කෙනෙක් මට කීවා, ඒ කාශ්‍යප බුද්ධ ශාසනය දැකපු වෙලාවේ ස්වාමීන් වහන්සේ ඒ රූපය කොයි යතින් බැලුවත් ඒක පරිපූර්ණයි. මම දිවසින් දෙවියෝ දැකලා තිනවා, බ්‍රහ්මයෝ දැකලා තිනවා ස්වාමීන් වහන්සේ. හැබැයි මෙහෙම රූපයක් මම දැකලා නැහැ. ඒ නිසා මතක තියාගන්න, ඒක පරිපූර්ණ ජීවිතයක්. බෝධිසත්වයන්ගේ අවසාන අර්ථ භාවය. නමුත් ඒ අවසාන ආත්ම භාවයේ උන්වහන්සේට ආපු ගැටලුව තමයි මේක අවුරුදු 100ක්ම උපරිම ජීවත් වෙයි. හැබැයි 100ක් ගිල 100 දවසක අවසන් වෙනවා. අවසන් වෙලා නැවත මම උපදිනවා. කර්ම අනුරූපව කෙලස් අනුව ඒ උපදින භවයේ කොච්චර උසස් ලෙස හිටියත් සක්‍රිය වෙලා හිටියත් නැවත ඒ භවෙ මිය යනවා. නැවත මම උපදිනවා. බ්‍රහ්මතලයේ කිතා දීර්ඝාත්ම භාවයක ලැබලා තිබුණත් ඒ සිද්ධියම වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඥානවන්ත හිතට දැනෙන එකක් තමයි කවදා හරි අවසන් වෙනවා නම් එතන අවසානයක් තියෙනවා. අපි හිතන්නේ එහෙමනේ අවුරුදු 100ක් තියෙනවා 50ක් තියෙනවා 60ක් 70ක් අපිට තියෙනවා කියලා. අපි ඒ කාලයට අවධානය දෙනවා. ඒක හරි ප්‍රශ්නයක් නෙවෙයි. අර තියෙන විනාශේම ගැන හිත හිතින් අවශ්‍ය නැහැ. නමුත් ඥානවන්ත සමහර හිත්වලට, ඒක තමයි මේ පුළුල් බව, සමහර හිත්වලට දැනෙනවා මේ කොච්චර සම්පත්තියක් තිබුණත් මේක දවසක අවසන් වෙනවා. සහ උන්වහන්සේට තේරෙනවා මේක අපෝ රිපීට් වෙනවා ඊළඟ භවයේ. ආයෙ මම ඉපදිලා ආයෙ තරුණයෙක් ලෙස ඉඳලා ආයෙ මහල්ලා දවසක ආයෙ වෙනවා. ආපහු මේක සිද්ධ වෙනවා. අතීතයේ දිහා බැලුවත් තර්කානුකූලව පේනවා මේක ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් මෙතන මොකක් හරි ගැටලුවක් පේනවා. එකම දේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේ తాවකාලිකයි. නැවත ලබන්න ඕනවා. නැවත ලබන්න වෙනවා. ලබන ලබන එක අවසන් වෙනවා. මේක දිගින් දිගට යනවා. එහෙමනම් මේ අවුරුදු 50 60 100 මේක ඇතුලේ සන්තුෂ්ත වෙන්නට ආරක්ෂිතයි කියලා ඉන්නට බෑ. මෙතන මොකක් හරි පිළියමක් අවශ්‍යයි කියන එක තමයි උන්වහන්සේට ආපු තර්කය. එනිසා මතක තියාගන්න බුදුදහමේ තියෙන මූලිකම සිද්ධාන්තයක් තමයි මැරිලා උපදිනවා කියන එක. මැරිලා උපදින්නේ නැතිනම් කවුරු හරි කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මරණයෙන් මතු උප්පත්තියක් නැහැ, එහෙම එකක් නැහැ කියලා. එහෙනම් බුදුදහමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මට්ටමේ ධර්මයක් අවශ්‍ය වෙන්නේ විපස්සනාවක් අවශ්‍ය නැව කියලා එකක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. නැවත මැරිලා උපදිනවා. මේක පළවෙනි සිද්ධාන්තය. දෙවෙනි එක තමයි ඒ මැරිලා උපදින භවයන්හි ස්වභාවය කුමක්ද? සමහර උප හොඳට අහන්න මේක. සමහර උපදින භවයන් අතිශය දුක්ඛිතයි. නිරයාදී භවයන්, ප්‍රේතනිකාය, අසුරකාය, තිරිසන් ලෝකය, සමහරේවල යම් යම් සැප තියෙන්නට පුළුවන්. නමුත් සමස්තයක් ලෙස ගත්තම මේවා ඒ භවයන්හි ලොකු දුක් ගොඩක් තියෙනවා. සමහර භව තියෙනවා ඒවයි සැප ඉහළයි. උදාහරණයක් මනුස්ස භවය. මනුස්ස භවය සමස්තයක් ලෙස ගත්තම සැපවත් භවයක්. දිව්‍ය තල, බ්‍රහ්ම තල, අරූපතල මේවායේ තාම ඉහළ ඉහළ ප්‍රනීත ප්‍රනීත සැපයන් තියෙනවා. ඒකට කියනවා ආස්වාදයේ කියලා. ආස්වාදයක් ඇත, සැපයක් ඇත. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ මහණෙනි මෙහි ආස්වාදයක් නොමැතිනම් සත්වයා මේ භවෙහි රමණේ කරන්නේ රංජනේ කරන්නේ කියලා. හැබැයි සැපයක් තිබුණාට මේ සැපය මේ ඒ භවයන්හි ලබන්නා වූ සැපය මනුස්ස ලෝක උදාහරණයකට මේ ස්ථානයේ ඉඳීමම මතක තියාගන්න එක විදිහක සැපය. මේ තියෙන ලස්සන රූප ටික, මේ තියෙන කයට දැනෙන පහසුව, ආසනවල දැනෙන පහසුව, නේද? හොඳට ආහාර ලැබෙනවා නම්, හොඳ සුවඳක් දැනෙනවා නම්, මිහිරි ශබ්ද ඇහෙනවා නම් මේකේ තියෙන්නේ එක්තරා සැපයක්. මේකට කියනවා ආස්වාදය කියලා. ඒ මිහිරක් තියෙනවා. දිව්‍යාදී තලවල ධර්ම සභා මණ්ඩපවල පවා ඒ කියන ආස්වාදය තියෙනවා. හැබැයි ඒ වගේම පවුලක් ගත කරන සැපය, හොඳට කාල බීලා විනෝද වෙනකොට තියෙන ආස්වාදය, මේ සියල්ල මනුස්ස ලෝකයේ දිව්‍ය තලයන්හි තියෙනවා. නෑ නේද? ඒ නිසා තමයි මේකට අපි කැමති. හැබැයි මේ ලබන්නා වූ සැපය ඉතාම ගැඹුරින් දුරදර්ශ ගැඹුරින් විශ්ලේෂණය කරන කල්හි අපිට පේන්නට පටන් ගන්නවා මේ සැපයන්හි ආරම්භයක් අවසානයක් පවතිනවා. ඒ අතරතුර ඒ සැපයන් පවත්වා ගැනීම සඳහා ලොකු වෙහෙසක් දරන්නට සිද්ධ වෙනවා. ඒ කියන උදාහරණයකට සරලව ගත්තත් නිවසේ තියෙන හොඳට AC දාගෙන කාමරවල දැන් ඉන්නෝනේ. මේක පවත්වන්නට ඉතින් සල්ලි ඕනේ නේ. ඒකට මහන්සි වෙන්න දෙපයි. කය පවත්වා ගන්න කැම කන්න එපයි. ඒකට ආහාර හොයන්න උයන්න දෙපයි. මේ විදිහට මේ සැපයන් පවත්වාගෙන යෑම සඳහා මහන්සි වෙන. ඒකට කියනවා සංකත දුක්ඛය කියලා. මහන්සි වෙලා තමයි මේක පවත්වන්නේ ඉදිරියට අරගෙන යන්නේ. ඒ වගේම මේකේ තියෙන ඊටාම අනිත් වැදගත්ම කරුණ තමයි මේකේ අවසානයක් තියෙනවා පින්වතුනි. මරණය නැමැති තැනින් මේක අවසන් වෙනවා. මේක අතහැරලා යන්නේ නැහැ. සබ්බං පහය ගමනියන් කියන තැනින් මේක අවසන් වෙන නිසා මහන්සි වෙලා බෙහෙසෙලා අරගත්ත එක දවසක අවසන් වෙනවා. නැවත කර්මානුරූපව සුදුසු තැනක උපදිනවා. ඒ සැපයත් දවසක අවසන් වෙනවා. ඒ නිසා මේ මනුස්ස තලයේහි දිව්‍ය තලයනි සැපයන් තිබුණට අපි මේ සැපය විඳිනට අපි මේ සැපය ලැබුවට කියන හොඳ කාර් එකක වාහනයක යනවා කියන එක සැපයක්. සැපයක් නෙමෙයි අපි ධර්ම ඉගෙන ගත්ත ගමන් සුඛ සහගත කාය විඥානේ කුසල විපාක චක්කෝ විඥානේ කුසල විපාක සෝත විඥානේ නේද? සැපනේ. ඉෂ්ඨාරම මොනවම් වෙන්නේ? සැප. නමුත් මේක ගැඹුරින් විශ්ලේෂණය කරාම මේක සර්ව සම්පූර්ණයෙන් සැපයක් නෙවෙයි. මේක දුකත් එක්ක මිශ්‍ර බවක් තියෙනවා. මොකද මිශ්‍ර භාවය මේක උපදවන්නට මහන්සි වෙන්නට ඕනේ, මේන්ටේන් කරන්නට මහන්සි වෙන්නට ඕනේ. ඒ වගේම කොච්චර මහන්සි වෙලා ලැබුවත් මේක දවසක අවසන් වෙනවා, අතහැරලා යන්නට වෙනවා. ඒ නිසා ඒ සැපයට ඇලිලා හිටියොත් මානසික දුකකුත් එන්නට පුළුවන්, සහ කොහොම වුණත් දවසකේ සැපයෙන් තොර වෙලා සැපය අඩු තැනකට වැටෙනවා. ඒ නිසා මේක පරිපූර්ණ නැහැ, මේක සම්පූර්ණ නැහැ. මේ සැපය ලබලා අපිට දැන් හරි දැන් සියල්ල අවසానයි කියලා අපිට නිදහස් වෙන්නට බෑ. ඔන්න ඔතන ඒ ගැටලුව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්ස දිව්‍ය තලයන්හි තියෙන සැපයක් ආර්ය නුවණින් බලන කල්හි ගැඹුරු නුවණින් විමසන කල්හි දුක්ඛයෙහිම සංග්‍රහ කළ යුතුයි. ඒ නිසා තමයි අපි කියන්නේ බුදුදහමේ සියල්ල දුකයි කියලා. සියල්ල දුකයි කියන එකේ තේරුම ආර්ය සත්‍ය ආර්ය නුවණින් තමයි ඒක දුකක් වන්නේ. නැත්තම් මෙතන සැපයක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ බණට පව් කරලා දුක් විඳින්න නැතුව පින් කරලා සැප විඳින්න කියලා කියනවනේ. මා භික්ඛවේ පුඤ්ඤානං භායිත. මහණෙනි පිනට බය වෙන්නට එපා. පුඤ්ඤන්ති සුකස්සේතං අදිවචනං. මහණෙනි පින යනු සැපයට හේතුවට නමක්. පින යනු සැපයට නමක් නෙමෙයි, සැපයේ හේතුවට නමක්. සුකස්සේතං අදිවචනං. සුඛ හේතුස්ස අදිවචනං. සැපයේ හේතුවට නමක්. ඒ නිසා පින් කරලා පෙච්ච සග්ගේ ප්‍රමෝදති පසුව ස්වර්ගෙහි සැප ලැබෙනවා. එනිසා සාංශාරික සැපයක් තියෙනවා. ඒකට කියන්නේ ස්වර්ගය කියලා කියන්නේ. සග්ග කියලා කියන්නේ සිංහලෙන් කියන්නේ සංස්කෘත ස්වර්ගය කියලා කියනවා. නැත්නම් සුගතිය කියලා කියනවා. මේ ස්වර්ග සම්පත්තිය සුගති සම්පත්තිය යහපත් භවයන්හි තියෙන සැපය ඒක සැපයක්. නමුත් ඒක පරමාර්ථ වශයෙන්ම සැපයක්. එනිසා තමයි අභිධර්මයේ ඉගෙන ගත්තා ඒ සුඛ සහගත කාය විඥානය කිව්වේ. ඒකට දුක්ඛ කිව්වේ නැහැ. ඒක සුඛ සහගත. හැබැයි ආර්ය සත්‍ය නුවණින් බැලුවට පස්සේ මේකේ තියෙන ප්‍රශ්න කීපයක්. මොකද්ද? මේක උපදවන්න මහන්සි වෙන්නට ඕනේ, මේන්ටේන් කරන්න මහන්සි වෙන්නට ඕනේ. කොච්චර මහන්සිවත් මේක නැති වෙනවා, ඒකට ඇල්ල හිටියොත් දුක එනවා. සහ මේක ඉපදීම් මිදීම් දෙකෙන් පීඩාවටපත් වෙනවා. ඒ නිසා මේක ස්ථාවර දෙයක් නෙවෙයි. ඒ නිසා ඕවරෝල් ගත්තම ගැඹුරින් විමසුවාම පරිපූර්ණව බැලුවම මේක දුක්ඛයක්. එතකොට ඒ ලබන භවයේහි ඔන්නදයක මාත්‍රකාවට හොඳට මේක ශ්‍රමණය කරන්න ටිකක් අමාරු වෙන්නට පුළුවන්. අපි ජීවත් වෙනවා, මැරිලා උපදිනවා. මැරිලා උපදින්නේ කොහොමද? ඒකේ නීති ඒක මම කියන්නේ නැහැ. ඒක පිළිගන්න පිරිසක් ලෙස මෙතනට අවිල්ලේ. ඒකේ දර්ශනය කතා කරන්න යන්නේ. මැරිලා උපදිනවා. ඒ උපදින භවයේහි සැප තියෙනවා මතක තියාගන්න. සමහර භව තියෙනවා ගන්නම දෙයක් නැහැ දුක්. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. නිරයාදී භවයේ ගියාගේ වැඩකුත් නැහැ. ඒවාල ගැන කතා කරන්නේ ඒවට නොවැටී ඉඳීම සඳහා. අමුතුවෙන් ඒ ගැන අපිට මේ 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 ලොකු විස්තර කරන්නත් එච්චර අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා එතනට ගියොත් එහෙම කතාව ඉවරයි. මේ මොනවත් කතා කරන්න දෙයක් නැහැ. තිරිසන් සතෙක් වුණොත් එහෙම මොකක්වත් කතා කරන්න දෙයක් නැහැ. සුගති භවයන් දිනේ සැප තියෙනවා. හැබැයි මේ සුගති භවයන්ේ තියෙන සැපය අර කියපු ලක්ෂණ වලින් මොකද උපදවන්නට වෙහෙසි මතක තියාගන්න. පවත්වාගෙන යෑමට මේන්ටේන් කරන්නට තියෙන පහසුව කොච්චර උත්සාහවත් වුණත් දවසක නැතිවීම නැති වෙනකොට ඇල්ල තිබුණොත් හිතට දුකේම සහ ඒවවල තියෙන ඉපදින බිඳින බව මෙන්න මේ කියන සකල ලක්ෂණයන්ගෙන් අර සුගති භවයන්හි තියෙන සැපයක් දුක්ඛයක සංග්‍රහ කරන්නට පුළුවන්. දුක්ඛේ වැඩි ගැඹුරෙන් විමසන්න විමසන්න දුක්ඛය මතුවෙනවා. අයිදන ඒක එක මම උදාහරණයකට ගත්තොත් එහෙම ඒ සියලුම සැප නිෂේධ කරන දුකක් තියෙනවා. මොකක්ද ඒ දුක? සියලුම සැප ෂණයකින් නිෂේධ කරන දුකවත් මරණය. හොඳටම විනෝද වෙවි ඉන්නකොට කවුරු හරි කෙනෙක් බෝම්බයක් අරන් එතන ඉවරයි ඔක්කොම ටික එතනම සැප කියන එක ඔක්කොම අවුල්ලා දුවන්න පටන් ගන්නවා. මරණ භය ඉදිරියේහි මරණයේ ඉදිරියේ සියලු සැප හිතන්න උදාහරණයක් සියලු සැප නිෂේධ වෙන්නේ නැද්ද? අභිඥාලාභී තෙරුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එතන මැරෙනවා කියලා ඉතින් ඉවරයිනේ කතාව ඊට පස්සේ. දැන් අපි සූදානම් වෙන්නේ ඊළඟට මොකද? ඊළඟ භවයේ සකසා ගන්න සකස් කර ගන්නනේ. නිසා මරක තියාගන්න ඔය ශෝක සමහර භවයන්හි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැහැ ඔය බ්‍රහ්මාත්ම භවවලින්. ඒවල නැහැ. අපිට තියෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝම සම්බ බ්‍රහ්මාත්ම භවවල ඉස්සස් උසස් ඔය සමහර දිව්‍ය උසස්ම දිව්‍ය තලවල සමහර දෙවියන්ට ලැබෙන්නේ නැහැ. ඒක අනිවාර්ය නැහැ. කාම ලෝකයක් නිසා දුක කායික මානසික දුක එනට පුළුවන් දෝමනස්සය. නමුත් හරි අඩුයි ඒ තරම් සැපවත් ඒ දිව්‍ය තල. මොකද ඒ තලවල ඉන්නකොට දුක උපදින්නට මානසික දුකක් උපදින්නට හේතුවක් නෑ. අවසාන දවස්වල උනාක එන්න පුළුවන්. බ්‍රහ්ම තලවල එන්නෙම නෑ. ද්වේෂ මූල සිත් නෑනේ නේද? කාය විඥානේ නෑනේ සිත්වල. ඒ බවල. එතකොට නමුත් මේ සියලු සම්පත්තිය නිෂේධ කරන වැදගත්ම දුක මොකද? මරණ දුක්ඛය. යම් භවයක මරණ දුක්ඛය තිබේ නම් ඒ භවය සැපයක් යයි අර්ථකථනය කළ නොහැකි. මම දන්න එක විතර. එසම මතක තියාගන්න වෙන මොන දුක තිබුණත් නැතත් මරණ දුක්ඛය තියෙනවා කියන්නේම කතාව ඉවරයි. ඒතර සංකත දුක් අනිත්‍ය ඔක්කොම එකට ඇඩ් වෙන දේවල් එකතු වෙන දේවල්. එතකොට තමයි ජාති මරණ ජීවිපදීම මැරීම ඉපදීම මැරීම අභ්‍යන්තරෙහි දුක් ගැන කතා නොකලත් මොනවද මේ ගැටලුව තියෙනවා. මේ ගැටලුව සමහර කෙනෙක් මදි වෙන්නට පුළුවන්. ඒතර අපිට කියන්නේ නෝ අර මේන්ටේන් කරන දුක උපදවන්නට බෙහෙසෙන දුක ප්‍රිය විප්‍රයෝගය අප්‍රිය සම්ප්‍රයෝගය මේ සියල්ල එකතු කරාම අපිට දැනෙන්න පටන් ගන්නවා මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. සුගති සම්පත්තියේ පහ ගැටලුවක්. එහෙනම් බලන්න දැන් ඔන්න මැරිලා ඉපදෙනවා මැරිලා ඉපදෙනවා හොඳ භවයක ඉපදුණත් නරක භවයක ඉපදුණත් ලබන්නේ දුක්ඛය. ඒ නිසා තමයි කිව්වේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. මොන මොන භවයක ඉපදුණත් දුක්ඛයන්ගේ සමූහයක් ස්කන්ධයෝ සමූහයක් තමයි පහළ. දුක්ඛ ස්කන්ධ සමූහය දුක් සමූහයක් පහළවයි. දැන් එතකොට බෝධිසත්වයන්ගේ චින්තනය බලන්න මේ ජීවත් වෙන සැපය රාජ්‍ය සම්පත්තිය ආදියත් මරණයෙන් ලෙඩ දුකෙන් අවසන් වෙනවා නම් ගොඩක් වෙහෙසෙන්නට වෙනවා නම් එතන තියෙනවා ඉන්හෙරන් නැත්තම් ස්වභාවික එහෙම තියෙන දුකක් සැපයක් නැතුව නෙවෙයි. ඔක හොඳට මතක තියාගන්න. සැපයක් නැහැ කියලා කියන්න එපා. සැපයක් තියෙනවා. සැපයක් තියෙන නිසා තමයි මේක අපි ඇලෙන්නේ. හැබැයි ආර්ය නුවණින් බැලුවම ඒ සැපය දුක සමග මිශ්‍රයි. ඒකේ දුක්ඛය වැඩි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන එක දුක්ඛ ස්කන්ධයක්. සැපයක් නැතුව නෙවෙයි සංකත වශයෙන්. ඒක දේශනාවල ඕනතරම් තියෙනවා. ඒක මම උදාහරණයට ගන්නේ උන්වහන්සේ දැන් සතර ගැන ස්වාමීන් වහන්සේ සැපක් තියනවා නම් දුක්ඛයක් තියනවා නම් අපි පොසිටිව් තින්කින් වුණා නම් හරි. පොසිටිව් තින්කින් කියන්නේ මොකද? දුක්ඛය ගැන අවධානය දෙන්නේ නැතුව හොඳ දෙයට අවධානය දෙන්න හොඳ දෙයට අවධානය දෙන්න කියලා කියන්නේ එතකොට. එහෙනම් බුදුරජාණන්තුතුමා කියනවා දුක්ඛය අමතක කරලා මොකද්ද? සුඛාර්ය සත්‍ය කියලා දේශනා කරනවා. සුඛාර්ය සුඛපත්‍ර කතාව. හොඳට මේ මිනිස්සුත් එනවා මානසිකව දියුණු වෙලා හරිනේ. දැන් මගෙන් ඇහුවොත් එහෙම නිකන් පොඩි ප්‍රශ්නයක්. රටක් දියුණු වෙන්න වඩා උපකාර කරන්නේ මේ ඔක්කොම දුකක් 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 කිව්වොත්ද මිනිස්සුන්ගේ පොසිටිව් තින්කින් වැඩි කරොත්ද? ගොඩක් අය එහෙමනේ පොසිටිව් තින්කින් වැඩි කරලා දියුණුවට මාර්ගය පෙන්වන්න ධනෙ ඉපයීම එහෙමනේ කියන්නේ එහෙම නේද? පිටරටවල එහෙමනේ කරන්නේ පොසිටිව් වන්දර ගිහිල්ලා ඒක අපි ඉස්සරහට දැන් ඩ්‍රයිව් එක කියන් අපි ඉලෝන් මස්ක් උදාහරණයට ගන්න. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ තමයි ලෞකික පැත්තෙන් යන උදාහරණ. ඒක හරි. හරිනේ? ඒ රටක් දිනු වෙන්නේ මේ විදිහට යන්නට නෝ අපිට. මේ ඔක්කොම දුකයි 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 කියලා රටේ කියන්නේ කොහොමද ප්‍රශ්නයක්ද? ඉස්කෝලවල ඕම ගන්න නේද? ඒක ප්‍රශ්නයක්ද? ගැටලුවක් නෑ නේද? හොඳට තේරුම් ගන්න එක තමයි. ඒක ලෞකික දිනුවයි ආධ්‍යාත්මික දිනුවයි දෙකයි. බුදුරජාණන් වහන්සේ ආවේ එතනට නෙමෙයි. මොකද ලෞකික දිනුවට මිනිස්සු ලෝකේ පහළ වෙලා ඒකද ඒ කාලවලදී අරන් යනවා. හැබැයි මේ දිනුවත් දිනු වෙනවා, පිරිහෙනවා, රටවල් උඩ යනවා, පල්ලෙ යනවා, විනාශ වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ආවේ මේකේ තියෙන ගැඹුරු කතාව කියන්නේ. උන්වහන්සේට තේරෙන උන්වහන්සේගේ ආර්ය නුවණට විශිෂ්ට නුවණට ආර්ය කියන්නේ විශිෂ්ට කියන එක. විශිෂ්ට ගැඹුරු නුවණට තේරෙනවා මේකේ සැපයක් තිබුණාට දුක්ඛය බරපතල වැඩි. දුක්ඛේ ගැඹුරු වැඩි. දුක්ඛේ වැඩි එක විමසන්න විමසන්න මතුවෙනවා. ශරීරයෙන්ම බලන්න අරගෙන. ශරීරයේ සැප දෙන දෙයක් කියලා නම් නමුත් මේ ශරීරයේ නිසාම තමයි තුන් පාරක් කන්නට වෙන්නේ. ඒ කන්නට මහන්සි වෙන්න එන්නේ ඒක සල්ලි හැන්නට. මේක කී පාරක් පිරිසුදු කරන්නට ඕනේද? මේක කී පාරක් අපවිත්‍ර වෙනවද? මේකේ තියෙන අපද්‍රව්‍ය පිට කරන්න වෙනවද? මේකේ අභ්‍යන්තරයේ කොච්චර දුර්ගන්ධද? මේ සියලු ප්‍රශ්න මේකේ තියෙනවා. හැබැයි අපි ඒක නිසා ලබන යම් ආස්වාදයක් නිසා අර සියලු දුක් ටික අමතක කරනවා. ආර්ය නුවණ විසින් කරන්නේ තියෙන දේ නැවත නැවත මතු කරලා ගන්න එක. එතකොට දුක්ඛය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මම උපමාවක් ලෙස කියන්නේ දැන් ඔන්න කවුරු හරි කෙනෙක් හාල් බෑග් එකක් අරන් එනවා කඩේ. ඔය හාල් බෑග් එකේ දැන් සාමාන්‍යයෙන් තියෙනවනේ ගල් කැට කීපයක්නේ. මුලින් ගල් කැට 10ක් තිබුණා කියලා 20ක් තිබුණා කියලා. හාල් ගෝණිය ඇතුළේ. හාල් බෑග් එක අරන් එනකොට මට උත්තර කීපයක් දෙන්න. ඒක උත්තරයක් තමයි මට කියන්න පුළුවන්. මම උස්සන් එනවා ගල් කැට 10ක්. වැරදිද උත්තරේ? වැරදිද? හාල් ගෝණිය ගල් කැට 10ක් තියෙනවනේ. හරි උත්තරේ ගල් කැට මම ආල් ගල් කැට 10ක් උස්සන් යනවා. මොකද ඕක ඇතුලේ මැණිකක් තිබ්බනම් එහෙම කියන්නේ ආල් අරන් යනවා කියලා මැණික් කරන් යනවා. එහෙනම් මැණික් එහෙම කියන්නේ පොලිසියෙන් එන මැණික් ප්‍රවාහනය ආල් ප්‍රවාහනය කරා කියන්නේ ආල් ඇතුලේ මැණික් ප්‍රවාහනය කරා කියන එක. ඒතර වටිනා කියන දේ එක දෙයක් තුනක් කියද හැකි එහෙම කියන්නේ. ආල් ගෝණිය ඇතුලේ කුඩු පැකට් එකක් දාන් ගියා නම් පොඩි එකක් ආල් අරන් ගියා කියන්නේ නිවුස් වලට. මොකද කියන්නේ? කුඩු ප්‍රවාහනය කරා කියන එක. එහෙමනේ කියන්නේ. ඒ නිසා ගල් කැට 10 තිබිච්ච එකක් කියත හැකි මම ගල් කැට 10ක් අරන් යනවා කියලා වරදක් නැහැ. හාල් එකක් අරන් යනවා කියලා කියත හැකි. ඕනනම් කියතේ ගෝණියක් අරන් යනවා වැරදි නේද? පුළුවන්. හැබැයි වඩාත්ම ගැළපෙන්නේ මොකද්ද ඔකට? ඈ? ඇයි හාල් එක කියලා කියන්නේ? වැඩිපුර තියෙන්නේ එකනේ, ඒ කියන්නේ අවශ්‍යතාවය එක තියෙන වැඩිපුර තියෙන්නේ. ආ ඒ නිසා බුදුරජාණන් වහන්සේට සුඛය පෙනුණා. නමුත් ඒක වට කරගෙන මහ දැවැන්ත දුක්ඛයක් පවතිනවා. දුක්ඛේ බරපතල වැඩි නිසා කියන්න උනා සුඛාර්ය සත්‍ය. ගල් කැට 10ක් අරන් යනවා කියන්නේ නැතුව ආල් ගෝණියක් අරන් යනවා කියන වගේ සුඛාර්ය සත්‍ය කියන්නේ නැතුව මොකද කියන්නේ? දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට දැන් උපදින උපදින භවයක දුක්ඛේ වැඩි. දැන් ඔන්නයි මාතෘකාවට නමනවා. ජීවත් වෙනවා ඒතනත් දුක. මැරිලා උපදිනවා එතනක් තියෙන දුක. දුක කියලා කිව්ව ආර්යන වණින් ඈ නැතුව මේ සැපයක් නැතුව නෙමෙයි දිව්‍යතලයේ සැපයක් නැතුව නෙමෙයි. ඒතර ගැඹුරු නොවනින් බැලුවම කියන දුක්ඛ කන්දස්ස සමුදය හොති. දුක්ඛයාගේ පැවැත්මක්. දැන් එහෙමනම් මේ දුක්ඛයම නැවත 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 ලබ ලබ යන්නේක ඥානවන්තද නැද්ද? يعني ලබන්නේ දුක් තියෙන දුක්ඛයක්. නුවණින් බැලුවම පොසිටිව් තින්කින් නෙවෙයි. පොසිටිව් එක රියලිස්ටික් තින්කින්. තියෙන විදියට බලන්න එක. හරිනේ? තියෙන විදියට බලන්න ඕනේ. අපේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ප්‍රශ්නේ තේරුම් ගන්න. ඒක අමතක කරන්න හොඳ නෑ. මංගල නුගුණයක් තියෙනවනේ. නුගුණේ තේරුම් අරගෙන අදා ගන්න එකනේ කරන්න ඕනේ. ඒක අමතක කරන එක නෙවෙයි. ඒ නිසා මේ තියෙන දේ අපි තේරුම් ගන්නවා. ඒකට දැක්කම දුක්ඛයක් තියෙන. ඊළඟ භවයේ ලබන්නේත් මොකද්ද? ධර්මයේ හැටියට. දුක්ඛයක්. එවතමන් කියන සැපේ නැතුව නෙවෙයි ඒ සැපේට වඩා ඒකේ තියෙන ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛේ ප්‍රබලයි. ඒ නිසා දුක්ඛයක් කියලා කියනවා. උපදවන්න වෙහෙසෙන්නට ඕනේ, මේන්ටේන් කරන්න වෙහෙසෙන්නට ඕනේ, ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්ප්‍රයෝග මේ ඔක්කොම තියෙන නිසා මේක සමස්තයක් ලෂයෙන් ගත්තම දුක්ඛයක්. ඒ නිසා නැවත නැවත ලබන්නේ මොකක්ද? දුක්ඛස්කන්ධ සමූහයක්. දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නේ තමයි, ඇයි මේ මැරිලා දුක්ඛස්කන්ධය ලබන්නේ? අපිට බැරිද මැරිලා ඉපදිලා සැපස්කන්ධයක් ලබන්න? අපිට බැරිද මැරිලා ඉපදිලා සැප භවයක උපදින්න? දුක්ඛස්කන්ධස්ස සමුදයෝ නෙවෙයි සුඛස්කන්ධස්ස සමුදයෝ වෙන්නට බැරිද? තිබුණා නම් හොඳයි, මාත් කැමති වෙනවා. තිබුණා නම් හොඳයි. හරිනේ? හැබැයි ලබන්න තියෙන්නේ දුක්ඛස්කන්ධයක් නම් දැන් මොකරි පිළියමක් හොයන්නද? එකෙන් උදාහරණයක් අපි සංසාරයේ හැම ලබන භවයම දුකයි. හරිනේ? නිසා ඒකේ නිරෝධයට නිවනට අපි උත්සාහවත් වෙනවා. හැබැයි තව කෙනෙක් නෑ 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 නෑ. අන්න අහවල් භවයේ තියෙනවා, එතන තියෙන්නේ සුඛස්කන්ධයක්. ඒක ඉපදුනා නම් මැරෙන්නේ නෑ සදාතනික, හැමදාම සැපේ, තරුණ වයසේ හැමදාම ඉන්නවා කියලා භවයකුත් තියෙනවා. ඒක සුඛස්කන්ධයක් උදාහරණයකට. දැන් අවංකව කියන්නේ බුදුහාමුදුරුවෝ අපිට දුන්නා නම් ඔප්ෂන්ස් දෙකක්. මෙහෙම මෙහෙම ගිහිල්ලා මරි මරි ඉපදී ඉපදී යන සසරෙන් ඈතර වෙන එකක් තියෙනවා නිවන කියලා. හැබැයි එක භවයක් තියෙනවා, ඒක පරිපූර්ණ සැපයක්, ඒක සදාතනික සැපයක්. ඒකට ගියාම මැරෙන්නේ, හැමදාම තරුණව සැපවට ඉන්න පුළුවන්. ඔබ තෝරගන්නේ නිවනද අර සදාතනික භවයද? මොකද ලැජ්ජ වෙන්න එපා. ඈ එහෙනම් එන්නේ විපස්සනා කෝස් එකකටද සදාතනික භවයට යන කෝස් එකකටද කියලා තෝරගන්න. තමයි මමත් ඒකට යන්න ඉඳ දෙනවා වෙන්න පුළුවන්. මොකද අපේ හිත කැමති සැපේට. ඒක හැටියක්. හිත සැපේට කැමති. බෝධිසත්වයොත් මම දන්න තරම, මට තේරෙන තරමින් බැරි වෙලා හරි සදාතනික භවයේ තිබුණා ඒක තෝරගනි මට හිතනවා. හොඳ නැහැ. නමුත් දාර්ශනික තර්කයක් තියෙනවා හැම කල්ලිම ජීවත් වෙනවා කියන එක වෙනම විදිහක දුකක් කියලා. මන්ද නැහැ. එහෙම තර්කයක් ලෝකේ තියෙනවා. ඒක ඉතින් අපිට ඔප්පු කරන්න බෑ නේ. එහෙම භවයක් නැහෙනේ. සදාතනික භවයක් කියන මොකද කාලයක් ඉන්නකොට එපා වෙනවා කියලා එකක් තියෙනවා කියලා එහෙම කියලා. මන්ද නැහැ. මන්ද නැහැ කියන්නේ. නමුත් කෙසේ නමුත් බැලූ බැල්මට හිතෙනවා සදාතනික නොවෙනස් වන හැම කල්ලි පවතින සැපයක් තියෙනවා නම් ඒක හොඳයි කියලා. බැරි වෙලා හරි තථාගතයන් වහන්සේ මේ ඔප්ෂන්ස් දෙක දුන්නා නම් මම පෞද්ගලිකව කියනවා බහුතරයක් දෙනා සදාතනික භවයේ තොරගණේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපරාධ කියලා හිතනවා නේ. ඒක විකල්පයක් නැහැ. ඒක වුණේ බෝධිසත්වය තේරුම් ගත්තා එහෙම භවයක් පණවන්නට බෑ. එහෙම භවයක් වෙන්න බෑ. දැන් අපි මොනවයි කියලා? තව වැඩගත් කරුණා. ඇයි මැරිලා උපදින්නේ? කෙලස් තියෙන නිසා. ඒක අපි මුලින් ඊළඟට අවසානයේදී. හැබැයි උපදින්නේ කර්මානුරූපීතාව වැදගත් මාත්‍රක. කර්මය නිසා උපදින්නේ. හොඳට මතක තියාගන්න. කර්මය නිසා. සිද්ධාන්තයක් තියෙනවා ලෝකේ ධර්මයේහි, එක භවයක උපදින එක කර්මයකින්. ඒ කර්මයේ ශක්තිය තියෙනකන් ඒ භවයේ වාසය කරනවා. ඒකෙන් කියන්නේ එක භවයක සිදුවන සියලු දේවල් කර්මයෙන් තීරණය වෙනවා කියලා. ඒ භවයේ තියෙන ජීව නාලිය, ඒකේ තියෙන අරගෙන යන වයිටල් ෆෝස් එක අපි කියනවා. vitality කියලා කියන ඉංග්‍රීසි. ඒක අරගෙන යන බලය, ජීව බලය තමයි කර්මය. ඒක කර්මයයි එක්කෙනෙක්ට. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් එක භවයක අපේ චරිත ලක්ෂණ ලොකුවට වෙනස් වෙන්නේ නැති. හැඟීම් වෙනස් කරගන්න පුළුවන්. නමුත් චරිතය ලොකුවට වෙනස් කරගන්න ලේසි නෑ. ඒකට හේතුව ප්‍රතිසන්දිය ගන්නේ එක කර්මයකින්. ඒ කර්මයෙන් තමයි ජීවිතය ඇති ගෙන යන්නේ. දැන් ඔන්න බලමු ගැටලුව මෙතනයි තියෙන්නේ. කර්මය යනු ක්‍රියාවක්. ක්‍රියාවක් කියලා කියන්නේ මුල මැද අග තියෙන තාවකාලික දෙයක්. බණ කිව්වා, බණ කියන්න හිතුවා, බණ කිව්වා අවසන් වුණා. දන් දෙන්න හිතුවා, දන් දුන්න අවසන් වුණා. හරිනේ? තාවකාලික ක්‍රියාව. තාවකාලික ක්‍රියාවක් වූ කර්මයක ශක්තිය සීමා සහිතයි. සීමා රහිත නැහැ. ඒක තියෙනවා ලිමිටඩ් ගතියක්. unlimited නෑ, සීමා සහිත. සීමා සහිත ශක්තියක් ඇති කර්මයකින් ඉපදුනා නම් ඒ ශක්තිය දවසක ගෙවිලා නැත්නම් වැයෙලා අවසන් වීමක් සිද්ධ වෙනවා. දා සරල උදාහරණය, ෆුල් ටැංක් නම් ගැහුවේ වාහනේට පැදගෙන 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 ගිහිලා කිලෝමීටර 100 200 පරි. නමුත් එක වෙලාවක ගිහිලා මේක අවසන් වෙලා වාහනේ නතර වෙනවා. ඒ නිසා බෝධිසත්වයන්ට තේරෙනවා කර්මය නිසා නම් උපදින්නේ. කර්මය අනිත්‍යයි, කර්මය තාවකාලිකයි, එහි තියෙන හැකියාව සීමා සහිතයි. එහෙමනම් දවසක මේ භවය කර්මය නිසා ලබන භවය මනුස්ස වුණත් දිව්‍ය වුණත් බ්‍රහ්ම වුණත් දවසක අවසන් විය යුතුයි. ඒ නිසා සදාතනික උප්පත්තියකුත් පණවන්නට බෑ. තාම වැදගත් ගැඹුරු දර්ශනය. සදාතනික උප්පත්තියක් තියෙනවා නම් කර්මයෙන් සිදුවෙච්ච එකක් වෙන්නට බෑ. යනකොට මේකනේ ධර්මයේ තියෙන ගැඹුර. යනකොට කර්මය නිසා නම් උපදින්නේ කර්මයේ తాවකාලිකයි කියන එක ප්‍රත්‍යක්ෂයෙන් අපිට උනාසේ ධානයේකට සමවැදුනත් ඒ ධානයත් සමවැදුනා පැවතිය අවසන් වුණානේ. ධානයේ පහවදා උන්වහන්සේට වැඩි කරන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන්, අදට වඩා හෙටට හොඳට දන් දෙන්න පුළුවන්. ඒ කියන්නේම මෙයාගේ කැපැසිටිය, තේරෙනවද, හැකියාව වර්ධනය කරන්න පුළුවන් කියන එකනේ. වර්ධනය කරන්න පුළුවන් කියන්නේ මේක හැකියාව සීමා රහිත නෙවෙයි, සීමා සහිතයි කියන එකනේ. සීමාවත් ඒකනේ වැඩි කරන්න පුළුවන්. නැත්නම් ඉතින් අනන්තක් වෙන්න බෑ, අනන්තය වැඩි කරන්න බෑ. එහෙමනම් සීමා සහිත හැකියාවක් තියෙන කර්මයකින් ගත්ත ප්‍රතිසන්දිය කර්මය නම් දිගටම අරගෙන යන්නේ මැරෙනකම් මේක අවසන් වෙන්නතෝ. තවද උනාසේ තේරුම් ගන්නවා. එහෙමනම් කර්මය නිසා නම් උපදින්නේ සදාතනික භවයක් කියන්නේ කොහෙන්ද බෑ. ඒ නිසා තමයි ධානයක් නිසා අරූපතලයේ ගිහිල්ලා දුකෙන් මිදෙනවා කියවට පිළිගන්න බෑ උනාසට. මොකද මේක සංකතයක් නම්, හේතුන් නිසා හට ගන්න දෙයක් නම්, හේතුන් අනිත්‍ය නම්, ඒ අනිත්‍ය හේතුන් විසින් සදාතනික ප්‍රතිඵලයක් ගෙන දෙන්නට බෑ. පැහැදිලි න්‍යායක්. ඒක තර්කයේ පැහැදිලි. එහෙමනම් මැරිලා මැරිලා උපදිනවා, උපදින්නේ දුක්ඛස්කන්ධයක්. පැහැදිලිනේ, දුක්ඛස්කන්ධයක්. ඒ දුක්ඛස්කන්ධය සහ සුඛස්කන්ධයක් ලබන්නට බෑ. තව මොනිට ප්‍රශ්නයක් තියෙනවා නම් ටිකක් දකිතේ හිතේ ටිකක් හිනාවෙන මෙයන්ලා. දැන් පවතින්නේ දුක්ඛස්කන්ධයක් කියන එක දැන් ඔප්පු වෙනවනේ. දැන් ඒතර පවතින්නේ දුක්ඛස්කන්ධයක් නම් ඒ භවය නිට්ටේ වුණොත් එතනත් ප්‍රශ්නයක් නේ. එහෙමත් එක. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් නෑ නෑ, දුක්ඛස්කන්ධයක් උනේ මරණය නිසා. මරණය ඉවත් වෙච්ච ගමන් අනිත් ඒවා ගණන උපග නෑ, දුක්ඛස්කන්ධයක් නෙවෙයි ඒක නිසා. ඒතර තර්කය හරි. ඒ නිසා මතක තියාගන්න, කර්මය නිසා නම් උපදින්නේ භවයේ සීමා සහිත වෙනවා. එතකොට මේ පවතින සියල්ලක්ම දුක්ඛස්කන්ධයක් බවට පත් වෙනවා. මොකද මරණය හේතු කර. මරණය තියනවා කියන්නේ කතාව අවුල්. දැන් ඔන්න අපි මැරිලා උපදිනවා, උපදින උපදින භවය දුක්ඛස්කන්ධය. දිගට 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 මේක යනවා. අතීතේ පැවතිලා තිබුණා. ඇයි මේක වෙන්නේ? කර්ම රැස් කරන්නේ ආසාව නිසා, තෘෂ්ණාව. ඒකත් හොඳට මතක තියාගන්න. තෘෂ්ණාව තමයි මේකට යන්න ඕන කැමැත්ත. තෘෂ්ණාව තියෙනකොට තමයි භවය ලබාගෙන ලබාගෙන යන්නේ. ඇයි එහෙම උනේ කියලා අහුවොත් ඒක විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි මට. ඒක තමයි භවය හැදිලා තියෙන හැටි. ඒ පරිණාමවාදය කියන කතාවේ කියනවා හැම දෙයක්ම තියෙන්නේ for the survival. මේ හැම එකක්ම පවතින තමයි හැදිලා තියෙන්නේ. ඒ ඇයි කියලා හොත් ඒකට උත්තර නැහැ. ඒක නෝ that's it. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ වගේ මතක තියාගන්න, මේ සංසාර ගමන යන්න තමයි හැදිලා තියෙන්නේ. ඒක තමයි හැදිලා තියෙන්නේ. ඒක තෘෂ්ණාව තමයි මේකේ නියමුව. එයාට තමයි අවශ්‍ය අලුත් ජීවිත අවශ්‍ය. අපි කොච්චර අපිට ජීවිත ඕනේ නැහැ ඕනේ නැහැ කියලා කිව්වත් අභ්‍යන්තරයේ ජීවත් වීමේ ආසාව තියෙන එක හොඳටම ප්‍රකට වෙන තැන තමයි හදිසි අනතුරකදී ඇති වෙන ගැස්ම. කවුරු හරි බනිනකොට එක පාට අපි ඩිෆෙන්ස් කරනවානේ. මම මොකද්ද මට උනේ කියලා මම ආව ආරක්ෂා කරගන්න බලනවා. නින්දාවෙදී ආරක්ෂා කරගන්න බලනවා. ප්‍රශංසාවෙදී සතුට වෙන හොඳට. මරණයේදී ආරක්ෂා කරගන්න බලනවා. ඇයි මේකට ආසයි, මේකට කැමති. මේ භවය අපි මමායනය කරගෙන තිනවා. මේක කැමතිල, ඒ කැමැත්ත තමයි මේකේ තියෙන ඩ්‍රයිවිං ෆෝස් එක, බලය. ඒ නිසා අලුත් කර්ම රැස් කරනවා. පුරාණ කර්ම මරණාසන්නයේදී ඉදිරිපත් වෙලා අපි නැවත උප්පත්තිය ලබනවා. මෙන්න මේක තමයි මෙතන තියෙන මූලිකම. විතර තෘෂ්ණාව මොනවද? කර්මය හේතු කරගෙන නැවත උපදිනවා. උපදින උපදින භවය දුක්ඛස්කන්ධයක්. දැන් මේක දිගට යනවා. ඇයි මේ තෘෂ්ණාව තියෙන්නේ? ඇයි මේ භවයට මෙච්චර ඇලෙන්නේ? මේක දුක්ඛස්කන්ධයක් නම් ඇයි අපි මේ දුකක් වෙන දෙයට නැවත ඇලෙන්නේ? නොදැනුවත්කම නිසා, අවිද්‍යාව. අත ඇලෙන්නේ සුදුසු දෙයක් නෙමෙයි. දැන් ඔන්න ප්‍රධාන හේතු තුන කොටු වුණා අපිට. මොනවාද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම. කර්මය අනුව තීරණය වෙනවා මොන වගේ භවයකද උපදින්නේ. අකුසල කර්මයන් නම් ගන්නම දෙයක් නැති භවයක, කුසල කර්මයක් නම් සුගති භවයක. හැබැයි සුගතියක් වේවා දුගතියක් වේවා පවතින්නේ දුක්ඛස්කන්ධයක්. මොකද ජරා ව්‍යාධි මරණයන්ගෙන උපලක්ෂිතයි, ඒවයින් යුක්තයි. ඊට පස්සේ ඒ කර්ම රැස් කර කර ඉදිරියට යන්නේ තෘෂ්ණාව නිසා. මේ අතයි ප්‍රධානිය. දැන් ගෘහය වඩුවා ඒ තෘෂ්ණාව පවතින මේකට ඇලෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, අවිද්‍යාව නිසා. අවිද්‍යා තෘෂ්ණා කර්ම හේතු කරගෙන මැරෙන සත්වයා නැවත නැවත උපදිනවා. මේක දිගින් දිගට යනවා. මෙච්චර කල් ඇවිල්ලා තිනවා, දැන් දිගට යනවා. දැන් ඔන්න අපිට තීරණයක් තියෙනවා, මේකේ දිගට යනවද නැද්ද. මොකද කියන්නේ? මම දන්න අපේ ඥාතිවරයෙක් හිටියා, මගේ සීයා කෙනෙක්. ඒක කොහොම නැහැ නේ, මට ඕනේ නැහැ නිවන් දකින්න, මට ඕනේ සසර යන්න. මේ හරි කමන්නේ, ඒක හරි තියෙනවා. කවුරු හරි කිව්වොත් නෑ ස්වාමීන් වහන්සේ, මට සසර යන්න ඕනේ, මට පොඩ්ඩක් මේකේ මේ රවුම් ගහලා ඉන්න ඕනේ. මොනවායි දැන් සිස් චොයිස් වශයෙන් නේ හොඳයි කියලා කියන අච්චරයි. සාදු කියන්නේ නැති මම, හොඳයි. කවුරු හරි කිව්වොත් මේක යන්න ඕනේ කියලා, ඒක මේක අපිට බලෙන් ඇදලා දාන්න බෑනේ. අර මේ බලෙන් හිරේට නම් බලෙන් හරි දාන්න ඕන, මොකද එහෙම කරන්න බෑ. මේක යනවාද කියලා දැන් මොකක් තීරණේ, දිගට යනවාද මේක නතර කරනවා. අවංකව හිතන් නතර කරන්න සුදුසුයිද? මේක තව වැදගත් එකක් තියෙනවා. මේ කරුණක් සමහර ලට ටිකක් මගහැරනවා. අපි ධර්මයේ ඉගෙන ගත්තා එනම් බණහපු එන ටිකක් තේරුම් ගනි. දැන් ඔන්න අතීතේ ගත වෙච්ච භවයන් ධර්මයේ හැටියට ආර්ය නෝන හැටියට, එනට සාමාන්‍යනේ ආර්ය නෝන හැටියට සැපද්ද දුකද්ද? දුක්ඛ. වැඩි දුක්ඛ ස්කන්ධ ගොඩන. මේ දැන් පවතින එකත් අපිට සැපයක් කියලා හිතුණාට මේකේ ගැඹුරින් බලුවම සැපද්ද දුකද්ද? දුකක්. අපිට ප්‍රත්‍යක්ෂ නොවුණත් අපි දැන් දන්නවා, විමසුවා මේකේ දුක්ඛයක්ති. එන්නට තියෙන බවත් සැපද්ද දුකද්ද? දුක්ඛ. දැන් මේ වර්තමාන භවයේ අපි ඉන්නවා. එන්නට නියමිත බව තාම ඇවිල්ලා නැහැ. හැබැයි ඒ එන්නට නියමිත භවයන් සපද්ද දුකද්ද? ඒකට කියනවා නොපෙමිනි දුක කියලා. එන්නට නියමිත දුක කියලා. ඒ වචනයක් කියනවා මොකද? අනුප්පන්න දුක්ඛය මලියා ගන්න අවශ්‍යද? අනුප්පන්න දුක්ඛය. අනුප්පන්න කියලා කියන්නේ නොයිපදුණු දුක. හැබැයි බුදු නොයිපදුණු නෙවෙයි. නොයිපදුණු ඉපදිය හැකි දුක. ඉපදීමට නියමිත කිව්වත් කමක් නැහැ ඒක විදිහට. ඉපදිය හැකි, ඉපදීමට નિયમિત තාම නූපන් දුක. තාම නූපන් දුක. මේ දුකය ගැටලුවක්ද නැද්ද? ඈ ගැටලුවක්ද නැද්ද? දැන් අපේ ජීවිතේ දැන් එක එක ලෙඩ හැදිලා තියෙනවනේ. තාවුරු 10ක් 15ක් යනම ලෙඩ වැඩි වෙයිද අඩු වෙයිද? වැඩි වෙහම ඔය අපිට නම් ලෙඩ වැඩි වෙනවනේ වයසට යන්නේ. ලෙඩ වැඩි වෙනවා. එතකොට ඒ ලෙඩ වැඩි වෙන බව දැනගෙන තාම හැදිලා තියෙන ලෙඩ තාම නැහැ. ඒ ලෙඩ ආපු ලෙඩද අනුප්පන්න ලෙඩද? අනුප්පන්න. හැබැයි හැදෙන්න බැරිද? පුළුවන්. ඕන තරම් possibility. අපේ කය කියන්නේ ගණ්ඩ භූතෝ, රෝග භූතෝ, වන භූතෝ, සමුස්සයෝ. මේක ලෙඩක්. මේක ලෙඩ ආකාරයක්. හරිනේ. ඒ නිසා මොකද කරන්නේ අපි? ටිකක් ඔක්කොම සල්ලි ටික කන්න බොන්නේ දාන්න නැතුව ඉන්ෂුරන්ස් එකක් දානවා, හෙල්ත් ඉන්ෂුරන්ස් දානවා, බැංකු පොතේ ඉතිරි කර ගන්නවානේ. ඇයි මේ ඉතිරි කරේ? ඇයි ඉන්ෂුරන්ස් දැම්මේ? ආපු ලෙඩටද එන්න නියමිත ලෙඩද? එන්න නියමිත ලෙඩ. ආ කමක් නැහැ, ඕක එන්න පුරන්න වෙන්න අප හෙට මැරෙයි දැන් නැහැ. හොඳට කාලා බීලා විනෝදෙලා ඉන්නවා. ඊට පස්සේ මාස දෙකෙන් තුර ලෙඩක් එනවා. දැන් ඔන්න ගිහිල්ලා අතපාන වෙනවා. අනේ මට සන්නේ. දැන් මිනිස්සු මොකද කියන්නේ? හිතුවේ නැද්ද ඌ ඉතිරි කරගන්න කියලා? කාලා බීලා විනෝදිනවා. හොඳට සල්ලි තිබ්බ නේද? ඉතින් ඉන්ෂුරන්ස් එකක් දැම්මේ නැද්ද කියලා අපේ හිතට අපි උදව් කරා නොකිව්වත් හිතට හරි එනවනේ අපිට. මොකද්ද මේ කරේ වැඩේ කියලා. එනිසා පැමිණෙන්නට નિયમિત දුකට පිළියම් යොදන එක ඥානවන්ත ක්‍රියාවද නැද්ද? ඒක ඥානවන්ත ක්‍රියාව. ඒක සූදානම් වෙන්නට ඕනේ. ඒක සූදානම් වෙන්නට ඕනේ. එහෙනම් දැන් ඊළඟ මේ භවයේ ඉන ලෙඩරනේ ඉන්ෂුරන්ස් දැන් මේක පිළියම් හොදා. දැන් ඊළඟ භව වල එන්න තියෙන්නේ සැපද දුකද? නෑ, ඒකට සූදානම් වෙන්නට වෙනවා. ඒකට ඉන්ෂුරන්ස් දාලා හරියන්නේ නෑ. ඒකට කොහිවත් පලා ගිහිල්ලා හරියන්නේත් නෑ. මොකද හේතුව දැන් හිතන්නකො, හොඳටම පින් කරලා බ්‍රහ්ම ලෝකේ යනවා. එතනත්
දුගන්න සැපද? දුක්ඛය. ආර්ය නොවනේ දුක්ඛය. චක්‍රවර්ති රාජ්‍ය ලැබනවා. දුක්ඛය. සක්‍ර දේවේන්ද්‍රයා වෙනවා. දුක්ඛය. ඕනම භවයක් 31 භවයම කර්මයෙන් නම් හටගන්න. කර්මයතාව කාලිකරන්න. එහි සීමා සහිතයි නම් හැකියා. එහි මරණය වළක්වන්නට බෑ. මරණය තිබිච්ච ගමන් තියෙන ඔක්කොම දේ කතා විවරයි. ඒ අතරතුරේ අරගෙම දුක් ගොඩක් තියෙනවා. නිකන් නෙවෙයි අර දුක් ගොඩක් එක්ක තමයි තියෙන්නේ. දැන් එහෙනම් මොකද්ද විකල්පේ? දුවලා අරහෙට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා හැංගිලා කරන්න බෑ වැඩේ. එක විකල්පය ඉදිරියෙ. මේ දුක්ඛය ලබන එක නවත්තන්න වෙනවා. ඒක තමයි අර මහත්තයා මුලින් නිවේදනයේදී කිව්වේ. ඉපදීම නවත්තමු කියලා කියන්නේ වචනයක්. හරි කතාව. එමනම් උපදීන උපදීන භවයක ලැබෙන්නේ දුක්ඛ ස්කන්ධේ නම් උපදීන එක නවත්තන්න වෙනවා. හරිම අමිහිරි කතාවක්. කරන්න දෙයක් නැහැ විකල්පෙ ඉච්චරයි. බෝධිසත්වයන්ට වෙන විකල්පයක් තියෙන්නේ නැහැ. ඒකයි උනේ. උපදින්නේ කදව කවුරු හරි මම උදාහරණයක් අපි මේ මෙතනට අදාළ වෙන්නේ නැහැ. දාර්ශනික කතාවක් නම් ගියේ ෆිලොසොෆි ක්ලාස් එකක් නම් ඔහොම නේ ප්‍රශ්න නැහැ නේද? කර්මයෙන් උපදින එක කර්මයෙන් නැතුව වෙන ක්‍රමයකින් උපදින්න බැරිද? එතකොට ප්‍රශ්නේ හරිනේ. මොන හිතන්න පුළුවන්. උන්වහන්සේ තෝ හිතන්නේ නේ මගේ. කර්මයෙන් නැතුව වෙන ක්‍රමෙට උපදින්න. මෙතන ආත්මයේ තිබිලා කර්මයෙන් නැතුව ඒක සංක්‍රමණය වුණා නම් හරිනේ කතාව. ඔය එක එක තියෙනවා. එක එක තර්ක තියෙනවා. නිගණ්ඨනාත් පුත්‍රයන්ගේ වාදය ඇහිලා කර්ම බීජ ටික මෙයාගේ අයින් කළා. මේ ආත්මය විශ්වයේ යෙරටම ගිහිල්ලා සැපයට වාසය කරනවා. සමහර ආගේ පරමාර්ථය සමග එක් වෙනවා. එක එක න්‍යායන් තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ න්‍යාය දේශනාවේ මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා. මොනවද? මැරිලා උපදිනවා උපදින්නේ කර්මය නිසා, කෙලෙස් සහිත නිසා. කර්මය අනිත්‍යයි, අනිත්‍ය වූ කර්මය හැකියාව සීමා සහිතයි. එහෙනම් සීමා සහිත හැකියාවකින් ඉපදුණු භවයේ අවසානයේ අවසන් වෙන්නට වෙනවා. ඒ නිසා මේ තියෙන ධර්ම ටික සියල්ලම දුක්ඛයක් දුක්ඛයක් වෙනවා. දැන් එතකොට මොන භවයක ගියක් කොහි කරකුණත් දුක්ඛයෙන් මිදීමක් නැහැ. දැන් එන විකල්පේ තමයි එහෙමනම් ඒ දුකේ ලබන්න කලින් ඒක අතහරින්නට ඕනේ. ඒක නොලබන්නට කටයුතු කරන්න. දුකෙන් මිදෙන්නට ඕනේ. දුකෙන් මිදෙනවා කියලා කියන්නේ ඒ කියන විමුක්තිය. විමුක්තිය යනු පින්වතුනි පැමිණෙන්නට નિયમિત දුක පැමිණෙන්නට කලින් ඒක වළක්වන්නේ. රණ්ඩුවකින් බේරුණා කියලා කියන්නේ ගුටි කාලා ඉවර වුණාට පස්සේද ගුටි කන්න කලින් කියලා. එහෙනම් ගුටි කෑවට පස්සේ ඉතින් වැඩක් නැහැ නේ. ගුටි කාලා ඉවරයි. ඒක කාලා ඉවරනවා දැන් මම බේරුණා. එහෙම කියන්න බෑ. එහෙම ඉති වැඩක් නැහැ. එනෝනේ දෙන ගුටි කෑවේ. ගුටි කාලා ඉවර වුණ නිසා මම බේරුණා. එහෙම කියනවා මැරෙන්නේ නැතෝ බේරුණා කියලා. වෙනම කතාවක්. නමුත් රණ්ඩුවකින් බේරෙනවා කියලා කියන්නේ රණ්ඩුව එන්න කලින් බේරෙන්නට ඕනේ. එහෙම දෙන්නට ඕනේ. ගම් වතුරක් එන්න කලින් අපි පෙරලා යන්නට ඕනේ. ඒක ආරක්ෂා වෙන්නට ඕනේ. ප්‍රශ්නේ එන්න කලින් විසඳුම හොයන්නට ඕනේ. ප්‍රශ්නේ ඇවිල්ලා ඉවර වුණාම පින්වතුනි ප්‍රශ්නෙට මූණ දුන්නා. ඒක ගැළවීමක් නෙමෙයි, ඒක විමුක්තියක් නෙමෙයි. ඒ ප්‍රශ්නේ අහවර වීමක්. සියල්ල අනිත්‍ය නිසා ඒක අහවර වෙනවා. ඒක හරි. නමුත් ඒක විමුක්තියක් නෙමෙයි. ඒක මිදීමක් නෙමෙයි. මිදීම යනු හොතට මතක තියාගන්න. මේක ඉතා වැදගත් මේ කරුණ. ලියාගන්න අවශ්‍ය. මිදීම යනු දුක්ඛය පැමිණෙන්නට කලින් එයින් අත මිදෙන්නට. මිදීමක් කියන්නේ එහෙම එකක්. විමුක්තිය කියන්නේ එහෙම එකක්. ඒක එන්නට කලින් එකකින් අවන්මයා වෙන්නට. එහෙමනම් හටගන්නට නියමිත. ඔන්න හොඳට කරනවා. හටගන්න දුක හටගන්නට නියමිත. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕන? දුක හටගන්න එක වළක්වන්නට ඕනේ. යාගන්න. දුක හටගන්න එක වළක්වන්නට ඕනේ. දැන් මේකේ මොකද්ද දුක කියලා කියවේ? ලබන ලබන භවයේ නේද? අලුත් අලුත් භවයේනේ. ඒ භවය හටගන්න එක වළක්වන්න ඕන. එන්නට નિયમિત දුක් සහගත භවයන්ගේ නොහට ගැනීම දුකේ නොහට ගැනීමක්. දුකේ නැතිවීමක්. අපිට නැති වෙනවා කියලා හිතෙන්නේ මොකද නේද? තියෙන එක අවසන් වෙනවා. තියෙන එක අවසන් වෙන එක නෙමෙයි. අලුත්ෙන් මෙතන අදහස් ගන්නේ හටගන්නට තිබිච්ච දුක නොහටගෙන යාමක්. නොහටගෙන යාමක්. මං කියන්නේ අපේ ප්‍රශ්න වලත් තව පැහැදිලි කරයි අපේ ගිහි මහත්වරුත්. උදාහරණයකට මං උපමාවක් ගන්නම්. ශබ්දේ උපමා අපි නිතර කතා ශබ්දේ උපමා කවුරු හරි ලොකු මෝටරයක් දාලා තියෙනවා. මෝටරේ දාලා තියෙනකොට මට පාඩම් කරන්න බාධායි. ටක් 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 ගාලා ශබ්ද හැරෙනවා. හොඳට හිතන්න මේක. හොඳට හිතන්න මේක. ටක් 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 ගාලා ශබ්ද හැරෙනවා. මේකෙන් තේරෙයි ගොඩක් කරුණු. ඊට පස්සේ අපි යනවා දැන් විපස්සනාවට. ටක් 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 දාලා එනවා. එතකොට මං කියනවා මේක දැන් නවත්තන්නට ඕනේ. මට කරදරයි. මට පාඩම් කරන්න බෑ. පැයක් දැන් බාධා වුණා. දැන් කවුරු හරි කියනවා දැන් තව ඩ්‍රිල් කරනවා. අර ඩ්‍රර් හරි අමාරුයි ඩ්‍රිල් කරනවල ශබ්දනේ. ඒක කියනවා තව පැය දෙකක් මේ ඩ්‍රිලින් යනවා. මෙහෙර හරි ප්‍රශ්නයක්. පාඩම් කරන්න බෑ. මොකද කරන්නේ? හැබැයි ඩ්‍රිල් කරන ශබ්දේ දැන් නිතර නිතර යනවා ඩ්‍රිල් වෙනවා. මම ගිහිල්ලා ස්විච් එක ඔෆ් කරනවා. ස්විච් එක ඔෆ් කරලා ශබ්ද ඉවරයි. ශබ්ද නතර කරාද නැද්ද? නතර කරා. හැබැයි බලන්න කල්පනා කරලා ඒ ඩ්‍රිල් කරනකොට මෝටරේ වැඩ කරනකොට ශබ්ද ගොඩක් හටගත්තන එක ශබ්දයක් නෙවෙයිනේ. නේ? ඒක අලුත්තලු ඩ්‍රං ඩ්‍රං ගා ශබ්ද එනවා. ඒ හටගන්න ශබ්දේ ඒතර නැති වෙනව නේද? පැහැදිලිනේ. විද්‍යාත්මක කරා පිටර ගියා හරි කොහමද කමන්නේ නැති වෙනව නේද? ශබ්ද නැති වෙනව. හටගන්න ශබ්දේ ස්වභාවිකව නැති වෙනව නේ. අපි අමුතුවෙන් උත්සාහ කරන්න ඕනේ නැන්නේ. නේද? පළවෙනි ශබ්ද එනවා නේද? ඕම ගිහිල්ලා ඒ හටගන්න ශබ්ද නතර වෙනවා. දැන් හිතන්න මම ස්විච් එක ඔෆ් කරනවානේ. ඒ ඔෆ් කරනකොට අන්තිමට හටගත්ත ශබ්දය තිබුණා නේද? ඒ ශබ්දයක් නැති වෙන්න ඕනේ. ඒකක් නැති වෙන්න ඕනේ ඉබේනේ. පළවෙනි ශබ්දේ නැතුණ තිබේ, දෙවෙනි ශබ්දේ නැතුණ තිබේ, තුන්වෙනි ශබ්දේ නැතුණ තිබේ. අන්තිමට හටගත්ත ශබ්දේ නැති වෙන්න ඕනේ ඉබේ. ස්විච් එක මම ඔෆ් කරේ නැහැ, ඔෆ් කරේ නැතත් ඒ ශබ්දේ නැති වෙන්නේ නැද්ද? අන්තිමට ගත්ත ශබ්දේ නැතිද? ඒත් අලුත් එකක් හට ගන්නවා. ස්විච් එක ඔෆ් කරේ නැත්තම්. නේද? එතකොට ස්විච් එක දැන් තිබ්බා හෝ ඔෆ් කරා හෝ නැතා හටගන්න ශබ්දේ නැති වෙන එක වළක්වන්නට බෑ. ඒක හොඳට තේරුම් ගන්න මේ කතාව. අපි ස්විච් එක ඔෆ් කිරීමෙන් ශබ්දේ නතර කරේ නැද්ද? නතර කළා. මොන ශබ්දේද නතර කරේ? අලුත්ෙන් ශබ්ද හට ගැනීමයි නතර කරේ. හොඳට මේ කරුණ තේරුම් ගන්න. තා වැදගත්. ස්විච් එක ඔෆ් කිරීමෙන් සිද්ධ කළා තියෙන්නේ අලුත් ශබ්ද හට ගන්න එක නතර කිරීමක්. හට ගන්න ශබ්දේ ඉමේ නතර වෙනවා. ඒකට අමුතුවෙන් අය උත්සාහයක් කරන්න ඕනේ නැහැ. තමයි සමහර කෙනෙක් මේක නොහිතා තියෙන්නට පුළුවන්. ස්විච් එක ඔෆ් කරාම මැෂින් එකේ ඔෆ් කිරීම නිසා ශබ්දයක් නතර වුණා නෙවෙයි, ශබ්දේ නැති වුණා නෙවෙයි. හට ගන්න හැම ශබ්දයක්ම ස්වභාවිකව නැති වෙන්නේ. ඒක පළවෙනි ශබ්දේ, දෙවෙනි ශබ්දේ, තුන්වෙනි ශබ්දේ, සියවෙනි ශබ්දේ, දහස්වෙනි ශබ්දේ හැම එකටම පොදුයි. ස්විච් එක ඔෆ් කරන්න කලින් හටගත්ත අන්තිම ශබ්දෙත් එහෙමයි. ඒකත් ස්වභාවිකව නැත නේද? ඒක විතරක් මේ විශේෂයෙන් ස්විච් එක ඔෆ් කරන්න සතුන කියලා නෙමෙයි. ඒක ස්වභාවිකයි. වෙයි ස්විච් එක ඔෆ් කිරීම මොකද උනේ? අලුත්ෙන් ශබ්ද හටගන්න එක නතර කරා. තත මතක තියා. අන්න ශබ්ද වලින් විමුක්තිය. ශබ්දයේ ප්‍රශ්නයක්. ප්‍රශ්නකාරී ශබ්දය හටගන්න කලින් ඒක නතර කරන්නට ඕනේ. කොහොමද නතර කරේ ශබ්දය? හේතුව ස්විච් එක ඔෆ් කරලා, හේතුව ගලවලා. ප්‍රශ්නයක් හටගන්න යනවා නම් ඒ ප්‍රශ්නය හටගැනීමේ හේතුව ගලවන්නට ඕනේ. එතකොට ප්‍රශ්නෙින් මිදෙනවා. එහෙනම් හටගන්නට නියමිත දෙය දුක්ඛයක් නම් ඉත භවයට භවයට එනවා. අලුත් භවයන් දුක්ඛයක් නම් ඒ භවයන් හට ගැනීම වැළක්වුවා නම් හරි නේද? එතකොට දුකෙන් මිදීමක් දුකෙන් නැතිවීමක්. ඒකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. දුකේ නැතිවීම සැපයක්. එකඟද දන්නේ? දුකේ නැතිවීම සැපයක්. ඒක දාර්ශනික කතාවටම යන්නේ නැහැ. දැනට මතක තියාගන්න දුකේ නැතිවීම සැපයක්. ඒක කියන්නේ නිබ්බාන පරමං සුඛං. දුකේ නැතිවීම සැපයක්. ඒක විමුක්ති සෝය කියලා. ඒකට තමයි නිර්වාණ ධාතුව හටගන්නට નિયમિત භවයන්ගේ නොහට ගැනීම, ඒවායින් මිදීම නිර්වාණ ධාතුවයි. යග හට ගන්නට નિયમિત භවයන්ගෙන් මිදීම, ඒ වායේ නොහට ගැනීම, හටගත හැකි භවයන්ගෙන් මිදීම, ඒ වායේ නොහට ගැනීම නිර්වාණ ධාතුවයි. මෙය තමයි අපේ ඉලක්කය. දැන් ඔන්න එනවා ගැටලුව, කොහොමද මේක අධිගමනය කරන්නේ අපි? මේක කෙසේද අධිගමනය කරන්නේ? මේක අධිගමනය කරන්නට හොඳට අහගන්න මොනවද හේතු තුන? කර්ම, අවිද්‍යා, තෘෂ්ණා. කර්ම, තෘෂ්ණා, අවිද්‍යා මේ තුනනේ ඕනේ, මේ තුන නිසානේ උපදින්නේ. එහෙනම් කරන්න දෙන පළවෙනිම දේ තමයි ඕකෙන් කර්මය නිසා තමයි උපදින්නේ මතකද? කර්මය තමයි ආසන්න කාරණා. කර්මයේ කුසලයක් නම් සුගතිය, කර්මයේ දුග අකුසලයක් නම් දුගතිය. දැන් ඔන්න මොකද කරන්නේ? මේ කර්මය හරිනේ තේ ප්‍රතිසන්දි දෙන එක වළක්වන්නට ඕනේ අපි. ප්‍රතිසන්දි දෙන එක වළක්වන්නට ඕනේ. ඒක වළක්වන්නට බෑ තෘෂ්ණාව තියාගෙන. තෘෂ්ණාව නැති කරන්නට ඕනේ. තෘෂ්ණාව නැති කරන්නට බෑ යමක් කෙරෙහි ආසාව ඒක කෙරෙහි පරිපූර්ණ අවබෝධය නොමැතිනම්. ඒ නිසා අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. අවිද්‍යාව දුරු කරාම තෘෂ්ණාව නැති වෙනවා. අවිද්‍යා තෘෂ්ණා නැති වෙනකොට කර්මයට අලුත් භවයක් ඇති කරවන්නට බැරි වෙනවා. ඔන්න සිද්ධිය. ඔන්න නිවනට පත් වෙන හැටි. එහෙනම් කාටද අපි ඇටැක් කරන්නට ඕනේ? කාමද නැති කරන්නට ඕනේ? අවිද්‍යාව. කර්මය නවත්වන එක තමයි කරන්නේ. ඒකට තෘෂ්ණාව දුරු කරන්නට ඕනේ. හැබැයි ඒ දෙක කරන්න බෑ මූල හේතුව නැතුව. අවිද්‍යාව නැති කරන්නට නම් විද්‍යාව ඇති කරගන්නට ඕනේ. විද්‍යාව යනු නුවණ. ඒකට තමයි කියන්නේ විදර්ශනාව කියනවා. ඒතකොට විදර්ශනා වඩන්න කලින් මේ කතාව තේරුම් ගන්න. ඇයි කවරක් සඳහාද විදර්ශනාව ඇති කරගන්නේ? අවිද්‍යාව දුරු කිරීමට. අවිද්‍යාව දුරු කරන්නේ තෘෂ්ණාව නැති කරන්නට. අවිද්‍යා තෘෂ්ණා නැති කරන්නේ ඇයි? කර්මයට ප්‍රතිසන්දි ලබා දීම වළක්වන්නට. ඇයි කර්මයට ප්‍රතිසන්දි ලබා දීම වළක්වන්නේ අපි? ඒ ලබන භවය සැපක් නිසාද දුකක් නිසාද? දුක්ඛයක් නිසා. දුකේ Nirodha සැපයක්. ඒ සැපය අධිගමනය කරන්ටයි මේ යන්නේ. ඒ නිසා මොනවා හරි විපස්සනා කරා මොකද්ද ඉලක්කය? කොතනද අපි යන්නේ කියලා හොඳට තේරුම් ගන්න. වැදගත්. දැන් අපි අර අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. ඇයි දන්නවද? තෘෂ්ණාවෙන් ඇලිලා තියෙන මේ ස්කන්ධ පංචකයට, මේ අපේ ජීවිතේට. ඒ ජීවිතයේ යථා ස්වභාවය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ සඳහා විද්‍යාව ඇති කරගන්නට ඕනේ. විද්‍යාව ඇති කරගන්න ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා. එහෙනම් වෙන කොහිවත් නෙමෙයි බලන්න තියෙන්නේ. කොතනද? ජීවිතය දිහා. සිත, කය දිහා, නාම රූප දෙක දිහා. මේක තමයි බලන්නට තියෙන්නේ. මේක තමයි තේරුම් ගන්නට තියෙන්නේ. මේකේ තමයි සත්‍ය අවබෝධ කරන්නට තියෙන්නේ. මොකද ලෝකයේ තියෙන බලවත්ම තෘෂ්ණාව වෙන කිසිවක් නෙවෙයි ආත්ම තෘෂ්ණාව. තමන්ගේ ආත්මය කෙරෙහි තියෙන තෘෂ්ණාව. ඒක තමයි නම්බර 1. නම්බර 1 ඒක. තමන් කෙරෙහි තියෙන ආසාව තමයි නම්බර 1. මතක තියාගන්න, අපි කෙරෙහි තියෙන ආසාව, තමන් කෙරෙහි තියෙන ආසාව දරු සෙනෙහස පවා අභිවවන එක. සමහර එකක නොවෙන්න පුළුවන් කට්ටිය. එකෙන් හදන්නේ ආත්ම ස්නේහේ දරුසෙනියා සම්භවන. ඇයි? මම නිකන් උදාහරණයක් කියන. දරුසෙනියාස කියන එක දෙමව්පියන්ගේ ඒක ඉතාම උසස් ගුණයක්. ඒක බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කරපු වර්ණනා කරපු ගුණයක්. ඒ කියන කතාවක් නෑ. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යාති මුච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා වගේදී. සපි සමහර ජීවිතේ පව අපේ දරුවා වෙනින් දෙන්න කැමතියි. මට දරුවෝ නැහැ. නමුත් මම කියන්නේ ඉන්නේ දැල්වැදේ කොච්චර බලවත් සෙනෙහසක්. ඇටනිකෙන් කියුවේ සුද්ධෝන රජුනේ. චවි සම්මස්නහර විදගෙන ගිහලා ඇට මිදුල තැම්පත් වෙන එකක් තියෙන. මම මෙහෙම සිද්ධියක් බලන්න. ඔය බලන්න කියලා දරන විතර. අපි අපේ දරුවා රැක බලාගෙන අවුරුදු 10ක් 20ක් 30ක් අපි ඉන්නවා. හොඳට ආදරෙන් සියලු දේ දෙනවා. සියලු දේ රැක බලා ගන්නවා. හැබැයි අවාසනාවට කාටවත් මේක නොවේවා. නමුත් අවාසනාවට අවුරුදු 30ක් විතර යනකොට 20ක් විතර යනකොට සාක්ෂි සහිතව, DNA සහිතව, CCTV කැමරා footages සහිතව ඔප්පු වෙනවා ඔබට. ඉපදිච්ච දවසේ ඉස්පිරිතාලේදී දරුවා මාරු වෙලා කියලා. මෙතෙක් කල ආදරෙන් හිටපු දරුවා කෙරෙහි පැවති සෙනෙහසේ වෙනසක් වෙනවද නැද්ද? ආදරේ තියෙන මෙච්චර කල් බලාගත් ඉඳ දරුවව ගෙදරින් එනවන්නේ නැති, ඒ වගේ ජරා වැඩ කරන්නේ නැති වෙයි. අපි යාට සියලු සමහරට දේපල පවා ලියලා දෙයි. මොකද දරුවානේ බැඳීමක් ඇති වුණානේ, පොඩි කාලේ කිරි පෙව්වානේ. නමුත් ඒ වෙලාවේ ඇති වෙන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? කෝ මගේ දරුවා? මෙච්චර මේ පණ වගේ ආදරය කරපු දරුවා කෙරෙහි පැවතිච්ච සෙනෙහස දෙදරලා වෙන තැනක් කෙරෙහි අවධානය එන්නට මොකද්ද හේතුව? මෙයා මගේ වීම සහ මගේ නොවීම. දැන් කොතනද මේ සෙනෙහසේ කේන්ද්‍රය තියෙන්නේ? දරුවා කෙරෙහිද මම කෙරෙහිද? මේ මව් සෙනෙහස පහත් කරා නෙවෙයි ඈ, අකමැති වුණත් ඇත්ත ඒතර. ඒ නිසා මල්ලිකා ගිහිල්ලා ඇහුවානේ නේ කොසල් රජුරුවන්ගේ, කොසල් රජුරුවෝ කියලා මල්ලිකාගෙන් ඇහුවා, ඔය වැඩිපුරම ආදරේ කාටද? හිතුවේ ඉතින් ඔබතුමාට කියලා. දැන් ආදර කතා පටන් ගන්න. මල්ලිකා කිව්වයි මම කතා කරුවා, මම ඉතින් වැඩිපුරම ආදරේ මට කියලා. රජුරුවෝ දැන් ඩිසපොයින්ට්. දැන් මොකද කන්ටිනියු කරන්න බෑනේ කතාව. ඊට පස්සේ මල්ලිකත් ඔබ ඔබතුමා කාටද වැඩිම ආදර? රජුරුවෝ දැන් සකන් වෙන්න බෑනේ, මම ආදරේ මටත්, මමත් ආදරේ මට කිව්වා. හැබැයි මේක දැන් හිතේ තිබුණා. මල්ලිකා මේ මොකක්වත් කියවල මොකද අර්ථයක් ඇති? බුදුහාමුදුරු හම් වෙනවා යනවා නිතරම හම් වෙන යන කෝසල සංයුත්තේම දින බුදුහාමුදුරු හම් වෙච්ච කතා. ඊළඟ ස්වාමීනි මේ තමන්ට වඩා රජුර හිතනවා හිතුවා තමන්ට වඩා ආදරේ කෙනෙක් ලෝකේ ඉන්න පුළුවන්. ඒලා බුදුහාමුදුරු දේශනා මේ කතාව කියන්නේ කියලා කියන්න බෑ, ලැජ්ජයිනේ මල්ලිකා කෙනෙක්ට කතා. නිකන් ගිහලා ඇහුවා මේ මේ තමන්ට වඩා ආදරේ කරන කෙනෙක් ලෝකේ ඉන්නවද කියලා. ඒ බුදුහාමුදුරු කියනවා රජතුමනි මේ සර්වඥතා ඥානී සකල ලෝකයේ මම බලලා මට තාම හම්බෙලා නැහැ තමන්ට වඩා ප්‍රිය කෙනෙක් ලෝකේ. ඒක ඇත්ත. එනිසා මේ ආත්ම ස්නේහේ මෙතනට තියෙන්නේ. එනිසා මෙතන කෙරෙහි ඇලීම තමයි මේ සසර අරගෙන යන්නේ. ඒ නිසා ඒක දුරු කරන්නට බලන්නට ඕනේ මෙතන. මේ ජීවිතේ සිත කය දෙස බලන්නට ඕනේ. දැන් ඔන්න පටන් ගන්නවා මොකද්ද මේ ව්‍යායාම? මේකට කියනවා ඥානයේ අවදි කිරීමේ ව්‍යායාම. මේකට කියනවා අනුභෝධය කියලා. අනුභෝධ ඥානය. අනුභෝධ ඥානය කියලා කියන්නේ විදර්ශනාවට නමක්. දැන් මම නැවත අහනවා. මේ අනුභෝධය ඇති කරගන්නේ මොකක් සඳහාද? විදර්ශනා ඥානය ඇති කරගන්නේ මොකක් සඳහාද? මොකක් දුරු කරන්නද? අවිද්‍යාව දුරු කර. ඇයි අවිද්‍යාව දුරු කරන්නේ? මේක කෙරෙහි තියෙන තෘෂ්ණාව නැති කර. ඇයි අවිද්‍යාව තෘෂ්ණාව නැති කරගන්නේ? කර්මයට මතු ප්‍රතිසන්දිය ලබා දෙන. ඇයි කර්මයෙන් මතු ලබා දෙන ප්‍රතිසන්දිය හොඳ නැද්ද? මොකද හේතුව ඒ ලැබෙන්නේ මොකක්ද? දුක්ඛ ස්කන්ධය. දුකෙන් මිදීමට තමයි මේ කරන්නේ. විදර්ශනා වඩන්නේ හිත සතුටෙන් තියාගන්න නෙවෙයි. විදර්ශනා වඩන්නේ මේ හිතරෙන ප්‍රශ්න ඉවත් කරගන්නනේ. කමක් නැහැ එහෙම කරාට. ඒක ප්‍රශ්නේ අතුරු ප්‍රතිඵලයක්. නමුත් ප්‍රධාන ඉලක්කය දුක්ඛ නිරෝධය. එහෙම යන්නට ඕනේ. ඒක අවසානයේදී ඔය විදර්ශනා ඥාන අපිට ඔක්කොම කතා කරන්න බැරි වෙයි. නමුත් ඔය පටිසංකානු මුංචිතු කම්ම්‍යතාව නිබ්බිධාව මේ සකල සංසාරයේ කෙරේ කලකිරීම. මේ උපත්ති කෙරේ කලකිරීම. උප්පාදෝ භයං අනුප්පාදෝ ඛේමං. එහෙමයි කියන්නේ. පවත්තක් භවයක් අපවත්තං ඛේමං. එහෙමයි මානසිකාර කරන්නට. ඒ නිසා මේක මේ විෂන් එක මේ දර්ශනේ ඉස්සල ඔළුවේ තියෙනට. දැන් ඔන්න මෙතන අපි බලනවා. මෙතන බලනකොට මේකේ සත්‍ය අවබෝධ කරන්නට තියෙන ලොකුම බාධකයක් තියෙනවා. දැන් මේ ඔන්න මේ මේ ජීවිතේ සත්‍ය අවබෝධ කරන්නේ. මේ සත්‍ය අවබෝධ කරන් තියෙන ලොකුම බාධකේ තමයි මේ තියෙන ජීවිතය එක්කෙනෙක් කියලා අපි හිතන් ඉන්නවා. ඒ තමයි මම. කැපිටල් I. මම කියලා කෙනෙක් මෙතන ඉන්නවා. ඒ මම තමයි බණ කියන්නේ, මම තමයි බණ අහන්නේ, මම තමයි ලෝකාර්ථය කරන්නේ, මම තමයි වැරදි වැඩ කරන්නේ, හොඳ වැඩ කරන්නේ. මම කියලා කෙනෙක් අපි අල්ලගෙන ඉන්නවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය, සමහර තැන්වල කියනවා අස්මිමානෙ. ඒ අදහස, ඒ චෛතසිකේ. නමුත් අදහසක් තියෙනවා. සිතට වැටහෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒකට කියනවා අත්ත නිමිත්ත කියලා. මම කියලා කෙනෙක් ඉන්නවා. මම කියන අදහස මේකට තමයි අපි ඇලෙන්නේ. හොඳම දේ මේකට තමයි ඇලෙන්නේ. අපේ ශරීරයේ තියෙන දහඩිය බඳු අපද්‍රව්‍ය වලට අපි ඇලෙනවද? අභ්‍යන්තරයේ තියෙන බඩවැල් බඳු දේවල් අපි නිකන් ටීපෝ එක දාලා පේන්න දෙනවද? වැසිකිලි කැසිකිලි කියලා බාහිර දේවල් පෙන්වන්නේ නැහැ නේ කාටවත්. මේ සියල්ල එක එකක් ගත්තොත් කොටින් මෙතින් කෙස් ගහක් පවා බත් එකේ දෙනොත් gedera ප්‍රශ්නයක් නේ. ඒක ප්‍රශ්නයක් කියන දේ පිළිකුලක් නෑ. මගේ නෝනාගේ කෙස් ගහක් තියෙනවා බොහොම හොඳයි බත් එකට අද කියලා එහෙම කියන්නේ නෑ නේ. අද මට ආදරේ වැඩි වෙලා කියලා කියන්නේ නෑ නේ. සමහර පොලේ ගන්න දින තියෙනවානේ. ඒක ගැන හේතුව මේ තියෙන එක එක ශරීර කොටස අපි කැමති නෑ. හැබැයි කණ්ණාඩියට ඉස්සරහට ගිහිල්ලා මේ පේන රූපය ඒකෙන් ෆොටෝ ගහලා මේ සෙල්ෆි ගහලා මේකප් කරලා කමන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒකට කැමති. මොකද්ද මේ වෙනස? කොතනද මේ වෙනස තියෙන්නේ? අච්චර ඔච්චර වෙන වෙන දේවල් වලට වෙන වෙනේවට කැමති නෑ. නමුත් මේක ඒකත්වයෙන් අරගෙන එකක් ලෙස පෙනී සිටිනකොට ඒක ශරීරයක් මම කියන දාගෙනට කැමති වෙනවා. බලන්න මේකේ තියෙන ටර්න් එක. මම වෙනකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වෙන වෙන කොටස් අරන් කිව්වොත් එම කැමතිද කැමති කියලා නෝ මමත් කැමති නැහැ මගේ ශරීරය. අර සමහරව එන්ඩෝස්කෝපි හැම කරනකොට දකින ඇතිනේ අභ්‍යන්තරයේ තියෙන. මොකද්ද මේ කියලා හිතන්න අපිට. මේක ඇතුලෙන් දානකොට අර පේනව ගත්තට පස්සේ මේකටද මම ඇලුනේ කියලා හිතනවා සමහරවිට බඩවැල් දකින ඇතිනේ සමහරව සමහරව තමයි. එතකොට වෙන වෙන කොටස් වලට අපි හැම ලොකුවට කැමති වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන් ඒකත්වයෙන් ගත්තම කැමති වෙනවා. එනිසා මතක තියාගන්න මේ මම කියන අදහස තියෙන තාක්කල් මේකේ සත්‍ය අවබෝධය කරන්නට බෑ. ඒකට හේතුව මම යන අරමුණ අතිශයින්ම ආකර්ෂණීයයි මට. සමහර අරමුණු තියෙනවනේ අපිට කොච්චර හිතුවත් ඒකේ ආකර්ෂණය වැඩිනේ. ඔබ සමහර වෙලාවට වෙනවා අම්මලාට හැමෝටම නෙවෙයි උදු හිතන්න විශේෂයෙන්ම පුතාල ගැන. මොකද වෙන්නේ මොන වැරද්ද කළත් පුතා නිවැරදි අම්මා එහෙම නෙවෙන්නේ. අර මහා අපරාධ කරලා මිනී මරලා ඔක්කොම කරලා දන්නව වැරදි කියලා. නමුත් ප්‍රශ්නයක් ආවොත් නෑ නෑ මේ නිසයි මගේ පුතා කරේ අන්තිමට බැරිම තැන කියනවා. මොකද්ද මගේ පුතා නෙමෙයි ඔය වැරද්ද ලෝකෙ පළවෙනියම කරේ. එහෙම හරි කියලා බේරනවා. මම දන්නේ. ඇයි පුත්‍රයා කියන අරමුණ අතිශයින්ම ආකර්ෂණීයයි. සමහර තාත්තලා නටික සැරට ඉන්නවා. නමුත් අම්මලාට ඒක අමාරු. ඒක ඇයි ඒ තරම් මේක ඇගෙන සමහර දේවල් ගත්තම ඒක ඒ සමහර අරමුණු තියනවා දුරු කරන්න ලේසි නෑ. ඒ කියන්නේ මං කියන්නේ පුත්‍රස්නේහේ කඩලා රහත් වෙන්න බෑ කියන එක නෙවෙයි. සමහර ඒවා අතිශය ආකර්ෂණීය වැඩි. ඒවා ඉදිරියේදී අපිට කුසල හිත නෙවෙයි අපේ ලෝභය මතුවෙන්නේ. ආදරය සෙනෙහස මතුවෙන්නේ අපිට. ඒක තමයි නැවත නැවත බුරබුරා ඉන්නේ. එතකොට පුත්‍රයා කෙරෙහි ආදරයේද බලවත් තමන් කෙරෙහි ආදරයේද වඩා බලවත්? දැන් අපි කතා වුණේ ඉස්සෙල්ලා දරු සෙනෙහස පව අභිවායන්නේ ආත්ම ස්නේහේනේ. ඒ නිසා මම කියන අරමුණ ලේසියෙන් අපිට ඒකේක ඔට්ටු වෙන්න බෑ. ඒසම මේක කඩන්නට ඕන. ඒ නිසා මේ සත්‍යාබෝධයට යන ගමනේ පළවෙනි පියවර තමයි මෙතන මම කියලා කෙනෙක් නැහැ කියන එක තේරුම් ගන්න එක. හොඳටම පළවෙනි පියවර. ඒකට කියනවා දික්ටි විසුද්ධිය කියලා. ආත්ම දෘෂ්ටියෙන් සිත පිරිසිදු කර ගන්නා වූ ඥානය. දෘෂ්ටිය සම්මා දිට්ඨිය. ආත්ම දෘෂ්ටියෙන් නැත්තම් සක්කාය දෘෂ්ටියෙන් සන්තානය විසුද්ධ කරන පිරිසිදු කරන සම්‍යක් දෘෂ්ටිය තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. මේක කරගන්න නැතුව මේ සත්‍යාබෝධ ගමන යනවා කියන එක බොරුවක් වින්නතුනි. එසම් මුලින්ම කරන්නට ඕනේ මෙතන මමෙක් නැහැ කියලා තේරුම් ගන්න එක. ඒක අපි ඉදිරි සාකච්ඡා දීර්ඝව කතා කරමු එක එක විසුද්ධිය සම්බන්ධයෙන්. මම ආරම්භයක් මේකක් දෙන්නේ. විදර්ශනා කොහොමද මේක නැති කරන්නේ? අන්න ඊළඟ ප්‍රශ්නේ. කොහොමද මෙතන මමෙක් නැහැ කියලා දුරු කරන්නේ? හොඳට තේරුම් ගන්න. මම කියන එකේ තියෙන වැදගත්ම ලක්ෂණයක් තියෙනවා. මොකද නේද? එකයි. මමලා කීයක් කියනවද ලෝකෙ? එක්කෙනයි. ඉතින් ආයේ ගාය මොකක්ද මෙයක් මම මෙයක් මෙහෙම කියන්න බෑනේ. පින්තූරේ ඉන්නේ මම කියලා නේ. මොකද මගේ ඡායාව නිසා. පොඩි කාලේ හිටියේ මමම තමයි ඉස්කෝලේ ගිහිල්ලා නේද උසස් පෙළ කරලා රැකියා කරලා ජොබ් කරලා කසාද බැඳලා ළමයි හදලා දවසක මැරෙන්නේ තේ මම ඉන්න මුළු භවයේම මම ඉන්නවා. පරිවර්තනයක් වෙන බව ඇත්ත. රූපේ දිරනවා, ලස්සන වෙනවා, වහ මාර්ගයට යනවා, නුවණ වැඩි වෙනවා, අඩු වෙනවා. හැබැයි මේ හැම තැනම ඉඳලා තියෙනවානේ මම කියලා එක්කෙනෙක් කවුරු හරි. පරිවර්තනයේ උනත් එක්කෙනෙක් ඩෙන්ටිටි එකක් තිබුණා. ඒක ඩෙන්ටිටි කියලා කියන්නේ. ඒතර මම යනු එක්කෙනෙක්. ඒකත් හොඳට ලියාගන්න. මම මගේ තියෙන ප්‍රධානම ලක්ෂණය එක්කෙනා කියන එක. එක්කෙනා. ලෝකේ අතිශයින්ම ආකර්ෂණීයම අරමුණ මොකද්ද? මම බයතු කියන්නේ මම. ඒකට ආත්මය කියන්න පුළුවන්, සත්වයා කියන්න පුළුවන්, පුද්ගලයා කියනවා, මම කියනවා. ඒක පටලවා ගන්න එපා. මම යනු අස්මිමානය, දෘෂ්ටි යනු ආත්මය නෑ. එහෙම එකක් නෑ. එහෙම ගන්න නෑ. මේ ඔක්කොම එකම අරමුණ. බය වෙන්න එපා. ඒ කියන්නේ වගකීමෙන් කියන්නේ. ඒ කියන්නේ කලබල වෙන්න එපා. සමහරු කියන්න පුළුවන් නෑ නෑ මම කියන්නේ අස්මිමානය, ආත්මයේ දෘෂ්ටිය විතරයි. නෑ නෑ එහෙම එකක් නෑ. දෘෂ්ටියෙන් මම කියලාත් ගන්නවා, ආත්මය කියලාත් ගන්නවා, අස්මිමානයෙන් මම කියලාත් ගන්නවා. ආත්මය කියලා ගන්න පුළුවන් එක සාමාන්‍ය විවහාර කරන්නේ ගැටුවක් නෙවෙයි. ඒක සාමාන්‍ය කියන්නේ අස්මිමානයේ ආත්මය අරමුණ කියලා. නමුත් මේ එක්කිනා කියන එකයි මේ අදහස් කරේ. ඒක පැති කියන්නේ ඇති. වෙනස්කම් තියෙනවා අස්මිමානයේ, සක්කාය දිට්ඨියේ, සීමාවල පරාසවල වෙනස්කම් තියෙනවා. දැන් අස්මිමානයේ ගත්තම එක ස්කන්ධයක් මම කියලා ගන්නෑ. ඒක ගන්නේ දෘෂ්ටියෙන්. ඒ වගේ බෙදීම් තියෙනවා. කෙසේ නමුත් මේ මම ආත්මය කියලා ගන්න මේ එකම දෙනාවේ මුල් අවස්ථාවද කියලා. අරනේ. මේ කෙනා. මේ තමයි ලෝකේ ආකර්ෂණීයම අරමුණ. ඒකේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි මොකද? එක්කෙනෙක්. මේක එක්කෙනෙක් නෙවෙයි දෙකක එකතුවක් කියපු ගමන් අර මතේ බිඳ වැටෙනවා. ඔන්න ඔයගේ පොයින්ට් එක. ආකර්ෂණීයම අරමුණ අපි කඩනවා දෙකට. මෙතන මම කියලා එක්කෙනෙක් නැහැ. තියෙන්නේ නාම රූප දෙකක පැවැත්මක් කියලා තේරුම් ගත්ත ගමන් මම කියන සංකල්පයට පවතින්නට බැරි. පදනම් ගැලවෙනවා. ඔකයි කරන්නේ. ඒකට වෙන දෙයක් නෙවෙයි කරන්න තියෙන්නේ. නාමයයි රූපයයි වෙන වෙනම මනසිකාර කරනවා. නාමය කියන්නේ නම කියන එක නෙවෙයි. නාමය කියන්නේ සිත කියන එකයි. අර නාමේ නොදිරණ කුණු කය දිරණ ඒක නෙවෙයි මේ අදහස් කරන්නේ. මෙතන නාම කියලා කියන්නේ සිත කියන එක. චිත්තචෛසිකද නාම ධර්ම, හිතන ධර්ම වැඩ කරනවා. මේ සිත එකක්, රූපේ තව එකක්. මේක දෙකක්. සිතෙන් කරන්නේ මොකද්ද? අරමුණු ගන්නවා කියන එක. රූපේ හැම එකක් නෙමෙයි. රූපේට අරමුණු. දැන් උදාහරණයක් මට පුළුවන් මෙතන ඉඳලා රුවන්වැලිසෑය ගැන හිතන්න. හිතට පුළුවන් රුවන්වැලිසෑය ගැන හිතන්න. මේ නියපොත්තට බෑ රුවන්වැලිසෑය ගැන හිතන්න. මෙතන දින් පටවි ආපෝතේ ජෝපින් දා මේවට නෑ මේ හිතන බව. ප්‍රධානම ලක්ෂණය තමයි සිතෙන් අරමුණු ගන්නවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා it's about something. ඒකට කියනවා intentionality කියලා. දර්ශ මේ බටහිර දර්ශනය. යමක් පිළිබඳව තියෙන්නේ it's about something. හිතනවා ඒක ගැන. රූපේ කියන එක එහෙම නෙවෙයි. රූපේට එහෙම හිතන්න බෑ. ඒක එතන තියෙන එකක්. රූපේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ධර්මයේ හැටියට බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර ලබනවා. හැප්පෙන්න පුළුවන්. හැපුණාම වෙනස්කමකට භාජනය වෙනවා. විකෘතියකටපත් වෙනවා. ඒක නිකන් රුප්පණය කියලා. රුප්පණය. එනිසා රූපය හැපුණට පස්සේ හැපෙන්න පුළුවන් වෙනස් වෙනවා. නාමය කියන එක අරූපී දෙයක්. ඒක හැපෙන්න බෑ දේවල් වලට. ඒකේ තියෙන මොකද නේද? අරමුණු ගන්න බව. මේ ලක්ෂණ දෙකක් මේ දෙන එක්කෙනෙක් නෙවෙයි මේ දෙන දෙකක් ලෙස මෙනෙහි කරගෙන මෙනෙහි කරකඩ යනකොට අන්න තේරෙන්න පටන් ගන්නවා මේ මොකටද මම කියලා කියන්නේ මම කියලා කිව්වේ එක්කෙනෙක්ටනේ මෙතන දෙන්නේ දෙකක් නේ මේ දෙකේ එකදුවද මම එහෙම වෙන්න බෑ දෙක කියන්නේ දෙකක්ම තමයි අය දෙන්න එකට වැඩ කරා කියලා හරියන්නේ නැහැ අපි දෙන්නෙක් එකතු වෙලා මේ මේසි උස්සන් ගියා කියලා දෙන්න එක්කෙනෙක් වෙන්නේ නැහැ මට තනියම උස්සන්න බෑ අපි දෙන්නම එකතුලා ඉස්සුවා එකට වැඩක් කරා කියලා එහෙම මේ නාම රූප දෙක එකට වෙලා කතා කරා කියලා ගමනක් ගියා කියලා නාමයේ රූපේ වෙන්නෙත් නෑ රූපේ නාමයේ වෙන්නෙත් නෑ නාම රූප දෙක එකතු වුණා කියලා එක්කෙනෙකුත් නෑ දෙන්නෙක්ම තමයි දෙකේ එකතුව මම කියලා කෙනෙක්ට විවහාර කරත හැකි හැබැයි අර පළවෙනි ලක්ෂණය කැඩෙනවා මොකද්ද මම යනු එක්කෙනෙක් කියපු එක බිඳ වැටෙනවා මුල්ම පියවර අතිශයින්ම ආකර්ෂණීය වූ මම යන අරමුණ දෙකට කඩලා මම කියලා එක්කෙනෙක් නැහැ කියන එක තේරුම් ගන්න එක. ඔක තමයි පළවෙනිම දේ. සමහරුන්ට ඒක දෙකට කැඩුවට මදි. පහට කඩන්නට ඕන. ඒතර මොකද? ස්කන්ධ වශයෙන් මෙනෙහි කරනවා. නාමය කඩනවා. වේදනා සංඥා සංඛාර විඥාන රූපේ වෙනම කරනවා. සමහරුන්ට දෙකට කැඩුවම ඇති. සමහරුන්ට පහට කඩන්නට ඕන. එහෙම නැත්නම් එක එක ළමයින්ටනේ ගණන් කියලා දෙනකොටනේ සමහරුන්ට එකේ උපමා දෙනවා සමහරුන්ටනේ සත්තුන්ගේ උපමා දෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඉතින් කරන්නේ එක එක්කෙනාට ගැළපෙන විදිහට කියලා දෙන්න. සමහරුන්ට පහට කඩලත් බදි. එතකොට 12ට කඩනවා ආයතන. සමහරුන්ට ඒත් මදි. එතකොට 18ට කඩනවා ධාතු. මොකද නැත්නම් සමහරුන්ට සිත් 89ට චෛසික 52 තයි මේ කඩකට යන්න පුළුවන්. මොකද මේ ඔක්කොමගේම අදහස තමයි මම කියලා හිටපු එක්කෙනාව කැඩුවට පස්සේ මේවවල එකතුවක් තමයි මෙතන වැඩ කරන්නේ. මේ බණ කියන්නේ කතා කරන්නේ කන්නේ බොන්නේ මේ ඔක්කොම කරන්නේ මේ ධර්මවල එකතුවක්. මම කියලා තනි කෙනෙක් නෙවෙයි කියන එක තේරුම් ගැනීම. පරිදිදේ කතා. ඒකට වෙන එකක් නෙවෙයි කරන්න දෙන්නේ. මොකක්වත් නෑ කරන්න දෙන්නේ. වෙන වෙනම මේ ධර්ම මෙනෙහි කරන්නට ඕන. උපමාවක් දීලා කරන ධර්මයේ කෙසෙල් කඳවල් පුවක් කඳවල් දෙකක් එකිනෙකට වෙලාගෙන පවතිනවා. එකිනෙකට වෙලාගෙන මේ දෙක වෙන් කරන්නට ඕන. අපි කරන්නට ඕනේ කඳ අපිට පේන එකක් වගේ කඳවල් දෙකට වෙන වෙනම අවධානය දෙනවා පිහියෙන් වෙන් කරන්න වගේ කරන මනසිකර නාමයේ නාමයේ ලෙසත් රූපයේ රූපයේ ලෙසත් රූපයේ රූපයේ ලෙසත් නාමයේ නාමයේ ලෙසත් එකපසු එකක් නැවත මෙනෙහි කරනකොට මේ දෙක පිළි මේ දෙක දෙකක් කියන එක තේරෙන්නට පටන් ගන්නවා. දෙකම එකට මෙනෙහි කරන්න යන්නේ නැහැ. ඒවා ඉස්සර කරන ඉදිරියේදී කොහොමද දිට්ටි සම්පාදනය කරන්නේ කියලා. අදහස පැහැදිලිනේ. මේ කඩන්නට ඕනේ. මේක තමයි පළවෙනි එක. මේක කැඩුවට පස්සේ ඕක තමයි ලොකුම ජයග්‍රහණය. හැබැයි තව ප්‍රශ්නයක් ඉතිරි වෙන්න පුළුවන් සමහරෙක්ට. මොකද්ද? දැන් නාම රූප දෙකක් බව ඇත්ත. මේ නාම රූප දෙක මම නෙවෙයි. එක එක නාම රූපයකුත් මම නෙවෙයි. මොකද මම කියලා හිතන් තව ලස්සන එකක් මම කියලා හිතන් ඉන්නකොට අපි හිතනවා මට හැඟීම් තියෙනවා රූපයක් තියෙනවා මම හිතනවා මට මෙච්චර ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නේද? මේ තමයි මම. හැඟීම් බැඳීම් හොඳ නරක ඔක්කොම තියෙනවා. හැබැයි රූපය කියන එක ඇතුලේ අර සියලු ලක්ෂණ නැහැ. නාමයේ කියන එක ඇතුලේ සියලු ලක්ෂණ නැහැ. උදාහරණයකට ලෝභ සිතක් පහළුණොත් ඒකේ ද්වේෂය නැහැ. ඒක වෙන ලක්ෂණ නෑ. ඒක රූපයක් නෑ. ඒතර ඒ නිසා අර මම කියලා හිතන් ඉන්න සියලු දේවල් මේ නාමයටවත් රූපයටවත් වෙන වෙනම ආරූඪ කරන්නට බෑ. ඒ නිසා නාමයක් මම නෙවෙයි රූපයක් මම නෙවෙයි මේ දෙකේ එකතුවක් මම නෙවෙයි කියලා මම කියන මුලාව හිතෙන් දුර වෙන්නට පටන් ගන්නවා. අනිත් අය ගැනත් එහෙම තේරෙන්නට පටන් ගන්නවා. මේක තමයි විදර්ශනායේ පළවෙනි පියවර. මේක නැතුව ඉස්සරහට යන්න බෑ පින්වතුනි. මොකද අර මම කියන අදහස එන්න මේ ඒකට අහු වෙනවා. සකාලයක් තිස්සේ මේ අදහස ස්ථාවර කරගන්නට ඕන. ඊළඟට නාමයක් මම නෙවෙයි රූපයක් මම නෙවෙයි දෙකේ එකතුවක් මම නෙවෙයි. එහෙනම් මේ දෙක දැන් කොහොමද පවතින්නේ? මේක දෙවියෙක් විසින් නිර්මාණය කරාද? මේක අලුතෙන්ම මේ දෙක හටගත්තද? මේ දෙක දෙවියෙක්ගේ නිර්මාණයක්. අලුතෙන් හට ගැනීමත් මරණින් මේක අවසන් වෙනවද? මෙන්න ප්‍රශ්න ටිකක් හමන. ඒ ප්‍රශ්න ටික දුරු කරගන්නට ඒ නාම රූපයන්ගේ හේතුව බලන්නට ඕනේ. ඊට ප්‍රත්‍ය බලන්නට ඕනේ. දෙවනි පියවර නාම රූපයන්ගේ හේතු බැලීම. මේ නාම රූප කෙසේද මේ භවයේ මුලින්ම හටගත්තේ? මේ නාම රූප මේ භවයෙන් අවසන් වෙනවද? අලුත් භවයක නැවත හටගන්නවද? මේක වෙන කෙනෙක් නිර්මාණය කරාද? මෙන්න මේ කියන දාර්ශනික ප්‍රශ්න ටිකට පිළිතුරු ලැබෙන්නට ධර්මයට අනුකූලව ඔබ විසින් මානසිකාරය සිද්ධ කරන්නට ඕනේ. කොහොමද වෙන්නේ කියන එක පස්සේ පැහැදිලි කරන්න. ටිකක් ගැඹුරු කතාවක්. ඒකට පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරනවා කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදේ නොතේරුම් ගන්න. එදාට යෝගියා තේරුම් ගන්නවා භවෙන් භවයට මම කියලා කෙනෙක් උපදින කොහොමත් මම කියන නැහැ කියන එක දැන් තේරුම් ගන්න තියෙන්නේ. නමුත් ඒ වුණාට ඒක තව ගැඹුරු කරන්නට ඕනේ. මේ භවෙන් භවයට මම කියලා කෙනෙක් සංක්‍රමණය වෙනවා නෙවෙයි, මේ නාම රූප දෙක මරණයෙන් පසු නැවත නැවත හටගනිමින් ඒ පරම්පරාව දිගින් දිගට යනවා, කන්ටිනියු වෙනවා. අලුතෙන් හටගන්නේ තවත් නාම රූප ටිකක්. හැබැයි අර කලින් නාම රූපට සම්බන්ධයි. මොනවාද හේතු? අවිද්‍යා තෘෂ්ණා කර්ම. අවිද්‍යා තෘෂ්ණා කර්ම හේතු කරගෙන අලුතෙන් නාම රූප හටගන මේ භවයේ නාම රූප හටගත්තේ කලින් අවිද්‍යා තෘෂ්ණා කර්ම ආදී නිසා. මේ විදිහට මේ භව પરම්පරාව දිගින් දිගට යනවා. මේක දෙවියෙක් මැව්වා නෙවෙයි කියලා තේරෙන්න පටන් ගමු. දෙවියෙක් මැව්වා නම් එයාටත් තියෙන නාම රූප. අයි දෙවිය හිතලානේ මවන්න ඕනේ. එයාගේ හිත නාමයක් නේ. ඒතකොට එයා රූපයක් තියෙනෝනේ. ඒ නාම රූප දෙක හටගත්තේ කොහොමද? දෙවියා කියලා කෙනෙක් ඉන්නවද? දෙවියා යනුත් නාම රූප දෙකක එකතුවක් නේද? ඔය ප්‍රශ්න දෙක එනවා. මේක ලොකු ජීවිත පරිවර්තනයක් සිද්ධ කරන මේ දර්ශනේ. ඔය දෙවෙනි පියවරට කියනවා කංකා විතරණ විසුද්ධිය කියලා මම කියනවා. කංකා විතරණ විසුද්ධිය මොකක්ද? ඒකෙන් දුරු කරන්නේ සැකය. ඇයි සැකය කියලා කිව්වේ? දැන් පළවෙනියෙන්ම තේරුම් ගත්ත මෙතන ඉන්නේ පුද්ගලයෙක් එක්කෙනෙක් නෙමෙයි නාම රූප දෙකක් කියලානේ. ඒ නාම රූප දෙක දෙවියෙක් මැව්ව වෙන්න බැරිද? ඉබේ හටගත්ත වෙන්න බැරිද? මරණයෙන් අවසන් වෙනවා වෙන්න බැරිද කියලා පොඩි වේග් සැකයක් තියෙනවා අපි ළඟ. බෞද්ධ වශයෙන් අපි විශ්වාස කරන ගැත්ත. නමුත් අභ්‍යන්තරයේ සැකේ දුරු වෙලා නැහැ. ඒක යටපත් වෙන්න මේ හේතු ටික බලන්නට ඕනේ. මෙනෙහි කරන්නට ඕනේ. ඒ නිසා මේක අනිවාර්යෙන් කළ යුතු විසුද්ධිය. ඒතර සැක නැති වෙනවා. හොඳට ස්ථාවරව ධර්ම මාර්ගයේ පිහිටනවා. අපි මොනවා හරි පාරක යනවනම් මොනවා හරි වැඩක් කරනකොට පින්වතුනි ඒක පිළිබඳ නිසැක වෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේක කරන්නට බෑ. සැකයක් තියෙනවා නම් වේද දන්නේ නැහැ මොකද දන්නේ නැහැ කියලා බැනනවනේ දෙපැත්තට. මඩේ හිටපු ඉන්නවා වගේ. ඒකට හරියට යන්නේ නැහැ ගමන. පළවෙනි පියවර තමයි අතිශයින්ම ආකර්ෂණීය මම කියන අරමුණ කුඩු කරලා දාලා යට කරලා මෙතන තියෙන්නේ නාම රූප දෙකක් ස්කන්ධ පහක් ආයතන 12ක් ධාතු 18ක් එක ක්‍රමයකින් ගියාම ඇති ඒ මොන හරි ක්‍රමයකින් මම කියලා කෙනෙක් නැහැ කියලා ස්ථාවර වෙන එක. එතකොට අර ආකර්ෂණීය අරමුණ දැන් ගිහිල්ලා. දැන් ඔන්න යන්න පුළුවන්. ගමන යන්න පුළුවන්. මේක ලොකු ජයග්‍රහණයක් පියවර. ඒක කාලයක් ගන්නට ඕනේ අපි. ඊට පස්සේ නාම රූප දෙක කොහොමද හටගත්තේ? කොහොමද පවතින්නේ? කොහොමද ඉදිරියට යන්නේ? මොනවද හේතුන් කියලා තේරුම්. ඒක තා අමාරු එකක්. නමුත් ඒක අපි සිද්ධ කරගන්නට ඕන. ඒකට කියනවා සැකය දුරු කංකා විතරණ විසුද්ධිය. ලියාගත්තනේ. දික්ටි විසුද්ධිය පළවෙනි එක, දෙවෙනි එක කංකා විතරණ විසුද්ධිය. දැන් මෙහෙම යනකොට මේ නාම රූප දෙක හේතුන් නිසා හටගන්න. දැන් බලන්න. දැන් මෙතනක් තියෙන්නේ නාම රූප දෙක. මමනේ ඉස්සලා අපි ඉඳගත්තේ මම ඉන්නවා මම මැරිලා උපදින උපදින එක භවයේ දුකක් කියලා. දැන් ඔන්න ගැඹුරට එනවා. මෙතන තියෙන නාම රූප දෙක. ඒ නාම රූප දෙක තමයි මැරෙන්නේ. මම නෙමෙයි. නාම රූප දෙකක් තමයි හටගන්නේ. ඒ හටගන්න නාම රූප දෙක මහා දුක්ඛයක්. ප්‍රශ්නය. දැන් ඔන්න අර අපි කලින් කියවනේ හටගන්න හටගන්න එක දුක්ඛයක් කියලා. ඒ දුක්ඛය දැන් බලන්න පටන් ගන්නවා. මුලින් කරේ දුක්ඛය බලපු එක නෙවෙයි. මුලින් කරේ කවුද මෙතන ඉන්නේ? මම කියලා නෙවෙයි මෙතන තියෙන නාම රූප දෙකක්. ඒක දුක්ඛය බලනවා නෙවෙයි. නාම රූප දෙකක් කියලා තියෙන එක ග්‍රවුන්ඩ් එක අපි ක්ලියර් කරගන්න. කවුද ඉන්නේ? මොනවද තියෙන්නේ? ඒක කොහොමද හටගත්තේ? කොහොමද ඉදිරියට හටගන්නට නියමිත? දැන් මේ හටගන්න නාම රූප දෙකේ తত্ত্বය බලනවා. ඒකේ තියෙන පළවෙනිම ලක්ෂණය තමයි මේ නාම රූපයෝ හටගන්නව නැති වෙනවා. හටගන්නව නැති වෙනවා. උදය වය, උදය වය. ඉපදීම් බිඳීම්, ඉපදීම් බිඳීම්. උදය වය බලනවා. උදය කියන්නේ හටගන්නවා, බිඳෙනවා. හටගන්නවා, බිඳෙනවා. හටගැනීම් බිඳීම් තියනවා කියලා කියන්නේ මේ නාම රූපයෝ తాවකාලිකයි, අනිත්‍යයි. හරිනේ? අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. යමක් අනිත්‍ය නම් හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒක හටගන්නේ හේතුන් නිසා නම ඔන්න වැදගත් එක. නිකන් නෙමෙයි හටගන්නේ. මොනවද ඉන්නේ? හේතුන් නිසා. එහෙනම් ඒක උපදවන්නට මොනවද කරන්න ඕනේ? හේතු සම්පාදනය කළ යුතුයි. හේතු සම්පාදනය කරන එක නිකන් වෙනවද? ඒකට මහන්සි වෙන්නට ඕනේ. සංකත දුක්ඛය වෙහෙසෙන්නට ඕනේ. වෙහෙස මහන්සි වෙලා ඉපදෙව්වත් ඒක නැති නොවි තියනවද? නෑ. නැති වෙන්න නැති වෙන්න ආපහු මහන්සි වෙන්න එපානේ. එහෙනම් යමක් හටගෙන නිරුද්ධ වේ නම් ඒ සඳහා මහන්සි වෙන්නට ඕනේ. නැති වුණාම ආපහු මහන්සි වෙන්නට ඕනේ. නැවත මහන්සි වෙන්නට ඕනේ. බැරි වෙලා හරි ඇලීමක් තිබුණොත් දුකකුත් වෙනවා. ඒ නිසා යමක උදය වය හට ගැනීම නිරුද්ධ වීම තිබේ නම් ඒක අනිත්‍යයි. ඒ වගේ මේක දුක්ඛයක්. ඒක දුක්ඛයක්. ඒ වගේම යමක් හටගෙන නිරුද්ධ වෙනවා නම් ඔබ කැමති වුණත් නැති වුණත් ඒක නැති වෙනවා. ඔබගේ වසඟේ නැහැ. ඔබට කන්ට්‍රෝල් කරන්නට බෑ. මගේ කියලා අල්ලගන්න සුදුසු නෑ. එහෙනම් ඒක අනාත්මයි. දැන් ඔන්න අර හටගන්න නාම රූපනේ හටගන්නවා කිය භවයේ ලෙස ඒ හටගන්න නාම රූපයන්ගේ සැබෑ තතු තේරුම් ගන්නවා. මොකද්ද ලක්ෂණ තුන? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. හැබැයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තේරුම් ගන්නට නම් මුලින්ම දැනන් ඉන්න ඕනේ මොකද්ද? ඉපදීම් බිඳීම්. හොඳට මතක තියාගන්න. උදේව ඉපදීම් බිඳීම් බලලා ඒ තුලින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තේරුම් ගන්නට. ඉපදීම බිඳීම බලලා නාම රූප ධර්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා තේරුම් ගන්නවා. ඉස්සලම කරේ මොකද්ද? මම කියන අදහස දුරු කරා, නාම රූප දෙකක් කියලා, ස්කන්ධ පහක් කියලා. ඊළඟට ඒවා හටගන්න හේතුන් ටික බැලුවා නේද? ඊළඟට ඒ හේතුන් නිසා හටගන්න නාම රූප, මේ භවයේ, අතීතයේ, අනාගතයේ මොන භවයකුණත් හටගන්න නාම රූප ඉපදෙනවා බිඳෙනවා, ඉපදෙනවා බිඳෙනවා. උදේවය බලනවා. උදේවය බැලීම තුළින් තේරුම් ගන්නවා මේ නාම රූපය අනිත්‍යයි, තාවකාලිකයි, මේ නාම රූපය දුක් උපදවන්නක්, මේ නාම රූපය වසඟේ නැහැ. දැන් ඕක දිගටම 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 කරගෙන යනවා. එච්චරයි. ඒක දිගට දිගට කරගෙන යනකොට ඔන්න දන්න මේ මුලින්ම ගා දිට්ඨි ශුද්ධි සම්පාදනය කරා, කාංකා විතරණ විසුද්ධි සම්. දිට්ඨි ශුද්ධියෙන් කාවද නැති කරේ හිතෙන්? මම කියන අදහස. මම නැති වුණා කියන්න එපා. ඒක මගේ. මම කොහොමත් නැහැ. මම කියන අදහස හිතෙන් අපි යටපත් කරගත්තා. තියෙන්නේ නාම රූප දෙකක් විතරයි. ඊළඟට නාම රූප දෙකේ මොනවද බැලුවේ? හේතු බැලුවා. ඇයි මේ නාම රූප හටගත්තේ? ඇයි ඉදිරියට යන්නේ? හේතුන් බැලුවා. හේතුන් බලනකොට තමයි සැක දුරු වුනේ නේ. අරනේ දිට්ඨි විසුද්ධිය ඇති කරගත්තා, කාංකා විතර විසුද්ධි. දිට්ඨි විසුද්ධියෙන් කරේ මම කියලා කෙනෙක් නැහැ, නාම රූප දෙකක් තියෙන කියලා මේක බෙදා ගන්න එක. කාංකා විතර විසුද්ධියෙන් කරේ නාම රූපෙන්ගේ හේතු බලපු එක. දැන් ඒ සහේතුක මම නොවන නාම රූප ධර්මයන්ගේ තතු විමසනවා. ඒක ඉපදෙනවා බිඳෙනවා. ඉපදෙනවා බිඳෙනවා නම් ඒ නාම රූප අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේක නැවත 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 මෙනෙහි කරන් යනවා. එච්චරයි තියෙන්නේ. තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගන්නකොට එක වෙලාවක අන්න ඇති වෙනවා විශේෂ වෙනස්කම් හිතේ. ආලෝක පිට වෙන්න පටන් ගන්නවා. අපිට මොනවද? සතුට එනවා, ප්‍රීතිය එනවා, ප්‍රඥාව දියුණු වෙනවා. අන්න හිතනවා දැන් නම් මොකක් හරි ලබලා ඇති කියලා. නෑ නෑ නෑ. ඒ වෙලාවේදී ඒ ඇති වෙන ප්‍රීතිය, සුඛය, නාම සැපය, අදිමොක්කේ ඒවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මෙන්න. එහෙම තේරුම් ගැනීමට කියනවා ඒක තමයි භාවනාව තුලින්ම ඇතිවෙන දියුණුවට අහු නොවි භාවනාවේ දියුණුවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස මෙනෙහි කරනවා. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ටිකක් දිගයි. මග්ගා මග්ග මාර්ගය අමාර්ගය. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මොකක්ද දන්නවද? ත්‍රිලක්ෂණය බලනකොට හිතේ ඇති වෙනවා ලොකු වෙනස. භාවනා කරනකොට හිත නිකන් එනවා නේද? ඉතින් පිපිදිලා නේ. ඒ ඇති වෙන වෙනස සමහරවිට ඇලෙනවා අපි. ඒකට කැමති වෙනවා. ආ ඒක නෙවෙයි, ඒක ආස්වාද කරන එක නෙවෙයි මාර්ගය. ඒක ත්‍රිලක්ෂණයට නම් වන්නට ඕනේ. එතන තමයි වැදගත් තැනක් උනේ. එතනින් පස්සේ දැන් තියෙන්නේ අර ත්‍රිලක්ෂණේ බලාගෙන 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 යන එක අවසානයේ වෙනකම්. එතකොට යනකොට ආපහු උදේවය බලනවා. ත්‍රිලක්ෂණේ උදේවය කියන්නේ ඉපදෙනවා බිඳෙනවා තේරුම් ගන්නවා. ඉපදෙනවා බිඳෙනවා දැකලා හොඳට මතක තියාගන්න. අපි ඉස්සරහට කතා කරමු. ඒ සංස්කාර නාම රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මෙනෙහි කරන එක. උදේවය බැලීම එකක්. නාම රූපය අනිත්‍යයි, తాවකාලිකයි කියලා මෙනෙහි කිරීමයි, දුකක් කියලා මෙනෙහි කිරීමයි, දුක් උපදවනවා කියලා මෙනෙහි කිරීමයි, අනාත්මයි කියලා මෙනෙහි කිරීමයි දෙකක් මතක තියාගන්න. උදේවය බැලීම එකක්. උදේවය කියන්නේ ඉපදෙනවා බිඳෙනවා. ඉපදෙනවා බිඳෙනවා. ඉපදෙන බිඳෙන නිසා මේක අනිත්‍යයි, తాවකාලිකයි. ඒ නිසා මේක දුක් උපදවනවා. ඒ නිසා මේක අනාත්මයි. මානසිකාර දෙකක්. ඔය දෙක දිගට කරන් යන්න තින්ද? එහෙන් බලන් යනකොට එක වෙලාවක ඉපදීමට වඩා වැඩිපුර බිඳීම පේන්න පටන් ගන්නවා. ඒකට කියනවා භංගය බලනවා කියලා. ඊට පස්සේ බිඳීම බලපු හිතේ බිඳීමත් බලනවා. ඒවත් අනිත්‍ය ලෙස මෙනෙහි කරනවා, දුක්ඛ ලෙස මෙනෙහි කරනවා. අනත් ඊට පස්සේ තියෙන්නේ මෙච්චරයි. ඉපදීම බිඳීම බලනවා, බිඳීම බලනවා, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස මෙනෙහි කරනවා. එච්චරයි තියෙන්නේ. දිගටම කරන් යනවා. එහෙම කරන් යනකොට අන්න තේරෙන්න පටන් ගන්නවා මේක කෙරෙහි බිය ඇති වෙනවා. බිය කියලා කියන්නේ ඥාන භයක් ඇති වෙනවා. එන භයතුපත්ථාන ඥානි අපි ඉදිරි කතා කරමු. ඊට පස්සේ මේකට බය වුණාට හරියන්නේ මේකේ කිසිම කෙනෙක් නැහැ. මේ බිඳීම නැවැත්විය හැකි. බිඳෙන නිසා තමයි අනිත්‍ය, දුක, අනාත්ම. මේ ගැටලුවට බෙහෙත් නැහැ, පිළියම් නැහැ, මේක වළක්වන්න ක්‍රමයක් නැහැ කියනකොට කල කියන්න ඇති වෙනවා. ආදීන මේක අවුල් දකින්න පටන් ගන්නවා. මේක බිය වියුත්තක්, අවුල් ගොඩක්, කලකිරීම ඇති වෙනවා නිබ්බිදාව පිළිවෙලයි. හරිනේ. උදේවය බලනවා, භංගය බලනවා, භයතුපත්ඨාන කියන ඥානෙ එනවා. අපේ තියෙනවනේ මේ ලිස්ට් වලදී නේද? හරි. හරි තියෙනවනේ. භයතුපත්ඨාන ඥානය. ඊට පස්සේ නිබ්බිදා ආදීනවේ තේරෙනවා. කවුරුත් පිහිට කරගන්න නැහැ. කලකිරීම ඇති වෙනවා නිබ්බිදාව. සසරෙන් එතර වෙන්න ඕන වෙනවා. මුංචිතු කම්මිතාව. ඊට පස්සේ තමයි නියම භාවනාව පටන් ගන්න. මොකද්ද? පටිසංකානුපස්සනාව. හොඳටම භාවනාව පටන් ගන්නවා. මේ වෙනකන් කරේ මතක තියාගන්න. ඒ ඔක්කොම පියවරවල් ඒකට සූදානම් නියම භාවනාව පටන් ගන්න පටිසංකානුපස්සනාව. ඊට පස්සේ ඇති වෙනවා ලොකු මධ්‍යස්ත භාවක් සංඛාර උපේක්ඛාව. ඒතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳට තේරෙනවා දැන්. තේරලා ගිහිල්ලා එක වෙලාවක අනුලෝම ඥාණයෙන් පස්සේ අවිද්‍යාව දුර වෙලා අන්න දුක්ඛ නිරෝධය අධිගමණය කරනවා. පැහැදිලි නේද? එතකොට මොකටද මේ විපස්සනාව කරන්නේ? අවිද්‍යාව නැති කරන්නේ. ඇයි අවිද්‍යාව නැති කරන්නේ? තෘෂ්ණාව දුර. තෘෂ්ණාව අවිද්‍යාව දුර කරන්නේ ඇයි? කර්මයේ ප්‍රතිසන්දි දෙන එක වල. ඇයි කර්මයේ ප්‍රතිසන්දි දෙන එක හොඳ නැත්තේ? උපදීනේ දුක් ගොඩක් ඉඳලා. හරිනේ? එතකොට මේ අවිද්‍යාව නැති කරන්න යන ගමනේ මුලින්ම අපි ඉවත් කරගන්න ඕනේ මොන අදහසද? මම කියන අද. මොකද ඒක ආකර්ෂණය වැඩි. මම කියන එකේදී නම් ප්‍රධානම ලක්ෂණය මොකද්ද? එක්කෙනෙක්. ඒකට මෙතන තියෙන නාම රූප දෙකක් ස්කන්ධ පහක් කියලා බෙදා ගන්නට නුවණින්. ඒ බෙදාගත්තට පස්සේ තියෙන නාම රූප දෙකක් ස්කන්ධ ගොඩක්. ඒක තමයි ditthi visuddhiය. මම කියලා කෙනෙක් නැහැ. ඊට පස්සේ ඒවායේ හේතු බලනවානේ. හේතු බලනවා. හේතු බැලුවාන් පස්සේ ඇයි මේවා හටගත්තේ? මේවා මරණින් මත්තේ යන්නේ කොහොමද? දෙවියෙක් මැව්වේ නැත්තේ ඇයි? මේ හේතු නිසා අපට සැක ටික දුරු වෙනවා. කංකාවිත. දැන් හොද්දට ස්ථාවරව නිසකව භවනා වේදෙනවා. දැන් තියෙන මොකක්ද දන්නවද? ඒ නාම රූප මම නොවන හේතුන් නිසා හටගන්න නාම රූපයන්ගේ තතු බලන එක. ඒකෙදින ප්‍රධාන ලක්ෂණ තමයි ඉපදෙන බින්දන එක. ඉපදෙන බින්දන නිසා මේ නාම රූප ධර්මය අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් ඕක දිගට 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 බලන් යනවා. මේ බලන් යනකොට එක අවස්ථාවකදී අත්දැකීම් ලැබෙනවා. ඒකට මුලා වෙන්නේ නැතු ඒවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරගන්න. ඒකට මග්ගා මග්ග ඥාන දර්ශ විසුද්ධිය ඇති කරගන්න. ඊට පස්සේ ආපහු උදේවය බලනවා, ත්‍රිලක්ෂණේ බලනවා. ඊට පස්සේ බින්දීම වැඩිපුර පේන්න පටන් ගන්නවා. බින්දීම බලලා ත්‍රිලක්ෂණේ බලනවා. බින්දීම බලපු හිතේ බින්දීමත් බලනවා. ඒකේ ත්‍රිලක්ෂණේ බලනවා. ඊට පස්සේ එහෙම බලන් යනකොට සංස්කාරයෝ නාම රූපයෝ බය ලෙස වැටෙනවා. සංස්කාරයෝ පිහිටක් කරගන්න කාටත් මේකට පිහිට වෙන්න බෑ කියලා තියෙනවා. කලකිරීම ඇති වෙනවා. මිදීමේ කැමැත්ත එක බලන්න නෝමල් වෙනවා. මිදීමේ කැමැත්ත එනවා. ඊට පස්සේ මොකද තවත් උත්සාහයෙන් භවනා කරනවා. ඒ භවනා කරනකොට සංස්කාරයෝ කෙරෙහි බොහෝ උපේක්ෂක භාවයක් මධ්‍යස්ත භාවයක් ඇති වෙලා අතහරින්නට සූදානම් වෙනවා. හිතෙන් අතහරින්නට සූදානම් වෙනවා. එහෙම කරන් යනකොට එක වෙලාවක අන්න නුවණ පහළ වෙලා අවිද්‍යාව දුර වෙනවා. මේ තමයි විදර්ශනා භාවනාව කෙටියෙන්. ඒ නිසා ඉතින් හැමදෙනාටම මේ මාර්ගයේ ය아가න්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. අපි ඉදිරි ප්‍රශ්නෝත්තර වැඩසටහන් වලදී අපි තවත් මේවා ගැන සවිස්තරව ඒ විසුද්ධිය ගැන කතා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන විසුද්ධි තුන ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉගෙන ගත්ත අයට පොඩ්ඩක් හිතෙන්නේ සම්මසන ඥානයේ කතා වුණේ නැහැ කියලා. ඒ කතා කරන්නේ නැත්තේ ඒක විසුද්ධියට අයිති නැති නිසා. ඒ කියන්නේ මම මේ ප්‍රශ්නවලදී විස්තර කරලා දෙන්නම්. එහෙනම් හැමදෙනාටම අපේ දීපල් මහත්තයා කීවා වගේ උක්කුජ්ජ පඤ්ඤ ලෙස ධර්මයේ ශ්‍රවණය කරගෙන ඒ දවස ගත කරන්නට ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු. සාදු සාදු සාදු.